සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි දැන් මේ භාවනා වැඩසටහනේදී අපිට තවත් ප්‍රයෝජනවත් කාරණයක් මේ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව හැම කෙනෙක්ම හොඳට තමන්ගේ අවධානය යොමු කළා කල්පනා කරන්න ඕනේ. මේ කාය කායානුපස්සනාව කියන එක හරියටම තේරුම් ගත්තොත් පමණයි සතරාපට්ඨානය වැඩින්නේ. මේ කාය කායානුපස්සනාව කියන එක ක්‍රියාවේ යම් වේගයක්, වේගයට පෙර වේදනාවක්, වේදනාවක් වේදනාව නිසා වේගයක්, වේගය නිසා ආවේගයක්, ආවේගය නිසා චිත්ත ආවේගයක් ඇති වෙලා මේ විඥාන ශක්තියක් ඉපදිලා පැවැත්ම දිගින් දිගටම රිය ගමන පවත්වාගෙන යනවා. යලි යලි මතු මතුත් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව පවතින්නේ මේ ක්‍රියාවේ වේගය නොකඩවාම පවතින නිසා. මේ ක්‍රියාවේ වේගය පවතින්නේ යම් හේතුවක් මුල් කරගෙන. මේ හේතුව තමයි තේරුම් ගන්න ඕනේ. මේ ඊයේ නෙමෙයි පෙරේදා දේශනා කළා සත්තරාණ සූත්‍රය. මෙතෙන්දී කර්ම තුනක් මේ වේගයට, එහෙම නැත්නම් මේ වේගය ඇති වෙන්නටත් මේ වේගය පාලනය කරගන්නටත් උපකාර වන්නා වූ කර්ම තුනක් සෑම භාවනා යෝගියෙකු විසින්ම තේරුම් ගත යුතුයි. සියලුම වේගයන්, ක්‍රියාවේ වේගයන්, කාය ආවේගයන්, සබ්බකාය පටිසංවේදී කියන වචනෙන් විග්‍රහ කරපු ඒ ආවේගයන්, වේදනාවේ වේගයන් උපදින්නේ ඇහැට රූපයක් පටිච්ච වීම එක අතකින්, කනට ශබ්දයක් පටිච්ච වීම අනික් අතකින්, නාසයට ගඳ සුවඳක් පටිච්ච වීම, දිවට රසක් පටිච්ච වීම, ඒ වගේම කයට පහසක්, පොට්ටබ්බ පහසක් පටිච්ච වීම, මනසට ධම්මයක් පටිච්ච වීම. මේ පටිච්ච වෙන්නේ මේ වර්තමාන මොහොතේදී. වර්තමාන මොහොතේදී පටිච්ච වීම තමයි අපිට පුළුවන්කම තියෙන්නේ හොඳට අවධානයෙන් දැකලා ආවර්ජනය කරලා දැනගෙන තේරුම් ගන්න. හැබැයි මේ ඇහැට පටිච්ච වෙන රූපයට පාදක වෙන්නේ, හේතු වෙන්නේ වර්තමාන රූපය පමණක් නෙමෙයි, අතීත රූපය, අනාගත රූපය, වර්තමාන රූපය, දුර රූපය, ළඟ රූපය, අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, සුමුදු රූපය, කටුක රූපය, මේ ආදී වශයෙන් 11 ආකාර වූ රූපයක් ඇයට පටිච්ච වෙන්න පුළුවන්, පටිච්ච වෙලා වේගයක් ඇති වෙන්න පුළුවන්. මේ වේගයක් ඇති වෙන්නේ හේතුවක් ඇතුව. මේ හේතුව තමයි සෑම පෘථග්ජන පුද්ගලයෙක් තුළම ආස්වාදයක් සුවයක් සොම්නසක් විඳීමේ සුඛ සුව සුභ සොම්නස් විඳීමේ කැමැත්තක් ආසාවක් අවශ්‍යතාවක් තියෙනවා. එනිසා සෑම කෙනෙක්ම මේ ලෝකෙ ඉපදුණු සියලුම මිනිස්සු මේ ප්‍රිය මනාප මිහිරි දේ එහෙම බලන්නට කැමැත්තක් තියෙනවා. ඉච්ඡ තියෙනවා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. මේ කැමැත්තට තමයි පටිච්ච වෙන්නේ. පටිච්ච වෙනවා කියන එකේ තේරුම මේ ඇහෙන් අර රූපයක් බැලුවාම ඒ රූපයට යම් කැමැත්තක් ඇති වුණාම ඒ කැමැත්ත නිසා ඇහි යම් වේගයක් ආවේගයක් වේදනාවක් ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තිය උපදින්නේ යම් ක්‍රියාකාරකමක් නිසායි. එකයි කිව්වේ අර ක්‍රියාවේ වේගයක් ආවේගයක් වේදනාවක් චිත්තාවේගයක් උපදිලා තමයි මේ පටිච්ච වෙන්නේ. මේ පටිච්ච වීමට අපි කියනවා ඒ පටිච්ච වීමට හේතුව ආස්වාදයක් තියෙනවා. මේ ලෝකේ ආස්වාදයක් නැත්නම් මේ ඇහෙන් බලන රූප කෙරෙහි, කනෙන් ආන ශබ්ද කෙරෙහි, නාසයෙන් ගන්නා ගඳ සුවඳ කෙරෙහි, දිවෙන් ගන්නා රස කෙරෙහි, කයෙන් ගන්නා පහස කෙරෙහි, මනසෙන් ගමනය කරන ධම්ම කෙරෙහි ආස්වාදයක් නැත්නම් මේ ලෝකේ පවතින විදියක් නැහැ. එනිසා මේ ලෝකේ පැවැත්ම සඳහා, ජීවත් වීම සඳහා, සත්වයන්ගේ පුද්ගලයන්ගේ නැවත උපත සඳහා සහ මේ පැවැත්ම දිගින් දිගටම මතුවටත් පවත්වාගෙන යාම සඳහා සියලුම මිනිසුන්ට විතරක් නෙමේ, තිරිසන් සත්තුන්ට විතරක් නෙමේ, භූතයන්ට, පෙරේතයන්ට ආදී කොට ඇත්තා වූ අමනුෂ්‍යයන්ට විතරක් නෙමේ, දෙවි දේවතාවුන්ට විතරක් නෙමේ, බෝසත්වරුන්ටත් මේ ඇහෙන් දකින රූපය, කනෙන් ආන ශබ්දේ, නාසයෙන් ගන්නා ගඳ සුවඳ, දිවෙන් ගන්නා රස, කයෙන් ගන්නා පහස, මනසෙන් ගන්න ධම්ම යම් ආස්වාදයක් තියෙනවා. ඒ නිසා මේ ආස්වාදය නැත්නම් කිසිම කෙනෙක් මේ පැවැත්ම තුළ මෙහෙම දිගින් දිගටම පංචස්කන්ධේ උපාදානය කරගෙන මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ නැහැ. ඒ ආස්වාදයක් තියෙන නිසා තමයි අර ක්‍රියාකාරකම් කරන්නේ. එහෙන් රූපයක් බැලුවාම ඒ රූපය නැවත දෙවරක් බලන්නේ, තුන්වරක් බලන්නේ ඒ රූපය පිළිබඳව යම් ලක්ෂණයි කියලා දැකලා, මිහිරි කියලා දැකලා, සුවයි කියලා දැකලා, ප්‍රියයි කියලා දැකලා කටයුතු කරන්නේ, ඒකට ඇලෙන්නේ, ඒක අල්ලගන්නේ, ඒක උපාදානය කරගන්නේ ඒ රූපය, ඒ රූපයට තණ්හා වෙන්නේ මේ ආස්වාදය තියෙන නිසා. ඒ නිසා සියලුම මිනිසුන් කෙරෙහි, සියලුම සත්වයන් භූතයන් පෙරේතයන් ආදී කොට ඇත්තා වූ සියලුම විඥාණයෙන් කටයුතු කරන සත්වයන් කෙරෙහි මේ ආස්වාදය තියෙනවා. මේ ආස්වාදය ආස්වාදයක් හැටියට නිවැරදිව දැනගන්න, තේරුම් ගන්න අවශ්‍යයි. ආස්වාද ආස්වාදතෝ පජානාති කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ ආස්වාදය දැනගෙන විතරක් හරියන්නේ නැහැ. ඥානතෝ කියන්නේ දැනීම. හැබැයි අභිඥාතං කියන උසස් තත්වයෙන් එහෙමනම් ගැඹුරු විදිහට මේ ආස්වාදයේ පිළිබඳව පිළිසිඳ දකින්න අවශ්‍යයි. හැබැයි පෘථග්ජන පුද්ගලයා මේ ආස්වාදය හරියටියට දන්නේ නැහැ. හේතුව මේ ආස්වාදය නිසා ඒ පුද්ගලයා මත් වෙනවා, ඒ ආස්වාදයට ගිජු වෙනවා, ඒ ආස්වාදයේ රස බලන්නට, රස විඳින්නට, විඳවා විඳවා ඉන්නට, නැවත නැවතත් ඒ ආස්වාදය ලබන්නට ගිජුකමක් තියෙන නිසා ඒක නප්පජානාති. පජානාති නෙමේ. ඒ ආස්වාදය ආස්වාදයක් හැටියට ඒ පුද්ගලයා දකින්න බෑ. නක් පජානාති. ඒ නිසා ඒ පුද්ගලයා ඒ ආස්වාදය ලැබූ ඇහෙන් දැක්ක රූපයට තණ්හා වෙනවා, උපාදානය කරගන්නවා, අල්ල ගන්නවා, අයිති කරගන්නවා, බැම්මකට බැඳිනවා, බරක් ගන්නවා කරට, බයකට පත් වෙනවා. මොකද තමන් උපාදානය කරගත්ත අල්ලගත්ත ඔය ඇහෙන් දැක්ක රූපය, ඒ වගේම කනින් ඇහුණු ශබ්දය උපාදානය කරගන්නවා, නාසයෙන් ගත්ත ගඳ සුවඳ උපාදානය කරගන්නවා, දිවෙන් ගත්ත රස උපාදානය කරගන්නවා, කයෙන් ගත්ත පහස පොට්ටබ්බ පහස උපාදානය කරගන්නවා, ඒ පහසට අදාළ වූ පංචස්කන්ධයන් උපාදානය කරගන්නවා, මනසෙන් ලැබූ ඒ ධම්ම පහස නිසා පංචස්කන්ධයන් උපාදානය. මේ උපාදානය කරගත්ත දේවල් උපාදානය කරගත්තෙම අර ආස්වාදය ආස්වාදයක් හැටියට පමණක් සීමා වූ නිසා නෙමේ, ඒ ආස්වාදය නැවත නැවතත් යළි යළි මතු මතු විඳවා විඳවා ඉඳීමේ පිනවා පිනවා ඉඳීමේ කැමැත්තක් ඒ පුද්ගලයා තුළ පෘථග්ජන තත්ත්වය නිසා පවතින නිසා. ඒ නිසා මේ ආස්වාදයේ ආදීනව දකින්න බෑ. යම් කිසි කෙනෙක් මේ ආස්වාදය ආස්වාදය හැටියට දැක්කොත් මේ ආස්වාදය හේතුවක් කොටගෙන තමා තුළම ඇතිවෙන තමාටම උරුම වන තමාටම අයිති වන ආදීනව ආදීනව හැටියට දකින්නත් පුළුවන්කමන් තියෙන්න ඕන. එහෙමනම් ඒ ආදීනව පජානාති කියන ඒ දැන ජානතෝ කියන දැනුමේ අභිඥාතං කියන දැනුමක් ලබන්න ඕන. ආස්වාදය ආස්වාදයක් හැටියට දිගටම නොපවතින්නේ මේ ආස්වාදය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි විපරිණාම ධර්මයක්. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. එනිසා අපි ඇහෙන් දැක්ක රූපය මොන තරම් ආස්වාදයක් ගෙන දුන්නත්, කනින් ඇහුව ඒ ප්‍රිය ශබ්දය මොන තරම් ආස්වාදයක් ගෙන දුන්නත්, ඒ වගේම ඇහැ කන නාසය දිවකය මන කියන ආයතම අරමුණු වූ මේ අරමුණු නිසා අපි උපාදානය කරගන්නා වූ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පංචස්කන්ධයම මොනතරම් ආස්වාදයක් ගෙන දුන්නත් ඒක අපි කැමතිසේ නිත්‍යසේ පවතින්නේ නෑ, පවත්ව ගන්න බෑ, නවතින්නේ නෑ, නවත්ව ගන්න පුළුවන්කමක් කාටවත් ඇත්ති නෑ. ඒ නිසා මේ ආස්වාදය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. යද නිත්‍යං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා යද නත්තං ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාති. නමුත් පෘථග්ජන පුද්ගලයේ මේ ලැබූ ආස්වාදය අර ඇහෙන් දැක්ක පටිච්ච වෙච්ච රූපයට, කනින් පටිච්ච වූ ශබ්දයට, නාසයෙන් පටිච්ච වූ ගඳ සුවඳට, දිවට පටිච්ච වූ රසට, කයට පටිච්ච වූ පොට්ටබ්බයට, මනට පටිච්ච වූ ධම්මයට පටිච්ච වීම නිසා, ඒ පුද්ගලයා මත් වීම නිසා, හිතට වහල් වීම, හැඟීමට වහල් වීම නිසා මේ පටිච්ච වූ ප්‍රියමනාප මිහිරි රූපය නිච්චසේ සුඛසේ අත්තසේ දිගින් දිගටම පවත්වගෙන යන්න, නවත්ව ගන්න, කිසිසේ මනාපසේ උපාදානය කරගෙන, අල්ලගෙන, අයිති කරගෙන, වෙන් කරගන්න, කොටු කරගන්න කල්පනා කරන ඒක පෘථග්ජන ස්වභාවය. ඒ පෘථග්ජන ස්වභාවය නිසා පෘථග්ජන පුද්ගලයෙකුට මේ ආස්වාදය ලැබූ රූපයේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ කියන පහේ ආදීනව පේන්නේ නැතුව යන, පේන්නේ නැහැ, ආදීනව බලන්න බැරි වෙනවා. ඒ නිසා වෙන්නේ අර ක්‍රියාවේ වේගය ආවේගයක් බවට පත් වෙලා එවේදනාව එසුව වේදනාව සුඛ වේදනාව සුභ වේදනාව සොම්නස් වේදනාව දිගින් දිගටම දිගින් දිගටම නැවත නැවතත් යලි යලි ආස්වාදනය කිරීමේ කැමැත්ත අවශ්‍යතාවයක් ආශාවක් ඇති වෙනවා. හැබැයි මෙතෙන්දී ඒ කොච්චර ආශාවක් අවශ්‍යතාවක් කැමැත්තක් ඇති වුණත් මේක විපරිණාමයට පත්වීම අනිච්ච බවට පත්වීම අනාත බවට පත්වීම දුක් බවට පත්වීම කාටවත් නවත්තන්න බෑ. ඒ හේතුව ඇතිවයි මේ ආස්වාදයේ දිගින් දිගටම නිච්චසේ විඳීමේ හේතුව නිසයි පින්වතුනි ඒක ඵලයක් ලෙසයි දුක ඇති වෙන්නේ. එහෙමනම් පෘථග්ජන පුද්ගලයෙක් තුළ දුක ඇති වෙන්නේ යම් හේතුවක් නිසායි. හේතුව මොකද්ද? මේ ආස්වාදයේ ලැබූ දේ දිගින් දිගටම දිගින් දිගටම යලි යලි මතු මතු ලබන්නට දිගින් දිගටම බලාපොරොත්තු වීම. යායන් තණ්හා පෝණ භවිකා తత్ర తత్రాభినందని తత్ర తత్రాభినందని කියන්නේ එතන එතන යලි යලි අභිනන්දනයක් බලාපොරොත්තු වෙනවා. ඒක නිසායි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පුද්ගලයෙක් තුළ ඇති වෙන්නේ. දැන් අපි හිතමුකෝ කෙනෙක් බලයටපත් වුණා කියලා. එහෙම නැත්නම් මොනවා හරි අල්ලගත්ත කියලා තනතුරක් හරි දෙයක් හරි ඒ තනතුර ඒ දේ ඒ උපාදානය කරගත්ත දේ කිසිසේත්ම අතාරින්න බෑ, අතාරින්නේ නැහැ. දිගින් දිගටම මොන ආකාරයෙන් හෝ ඒ තනතුරේ රැඳී ඉන්න, ඒ තත්ත්වේ රැඳී ඉන්න, ඒක අල්ලගෙන උපාදානය කරගෙන ඉන්න බලනවා. නමුත් කීයටවත් කාටවත් මේ ධර්මතාවය තුළ මේ තනතුර මේ උපාදානය කරගත්ත දේ මේ අල්ලගත්ත දේ මේ ඇහෙන් දැක්ක කණින් ඇහුව නාසයෙන් දිවෙන් කයෙන් ගත් මනසෙන් ආයත ගත්ත ඔය උපාදානය කරගත්ත පංචස්කන්ධය කැමති දේ රිසි දේ මනාප දේ කීයටවත්ම නවත්තන්න බෑ, පවත්වන්න බෑ. ඒක ලෝක ධර්මතාවයක්. ඒක තමා ආදීනව. ආදීනව දකින්නවා කියන්නේ මෙන්න මේ ඇත්ත ඇති හැටියට දකින්න ඕන. මේ ලබන ආස්වාදය මේ ලැබූ සුවය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි විපරිණාම ධර්මයක්, වෙනස් වෙන දෙයක්, කැමති දේ පවත්වන්නට නවත්වන්නට බැරි දෙයක්, ධර්මතාවය. මේක මේ ලෝකේ හැම කෙනෙකුටම පොදු වූ සාධාරණ වූ ධර්මතාවය. ලෝකෙ කරගෙනවා නම් වෙලාව කාලයේ ගත වෙලා යනවා නම් මේ වයසට යනවා නම් මේ ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම ඇත්ත හැටියට පේනවා නම් මේ ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න පුරුදු වූ පුද්ගලයා ආදීනවයක් ආදීනවය හැටියට දකිනවා. ඒ නිසා මේ ආදීනවය නැති කරන්න පුළුවන් වෙන්නේ මේ ආස්වාදය පිළිබඳව අපේ හිතේ තියෙන මේ ආකල්පය දෘෂ්ටිය දැක්ම වැරදි බව තේරුම් අරගෙන මේ ආස්වාදය නිස්සරණය බවට පත් කරන්න නම් මේ චන්ද රාගය පහන කරන්න ඕන. චන්ද රාගය ප්‍රහාණය කරන්න ඕන. මේ චන්ද රාගය අපේ හිතෙන් විරාග කරන්න, රාග විරාග කරන්න ඕන. චන්ද රාගය ප්‍රහාණය කරන්න ඕන. ඒ නිසා විනයට ගලපා බලා, සූත්‍රයට ධර්මයට බහා ගලපා බලා, හේතුඵල ධර්මයට බහා ගලපා බලා කටයුතු කළොත් අර චන්ද්‍රාග විනයෙහි චන්ද්‍රාග ප්‍රහාණයෙන් කටයුතු කිරීමෙන් මේ ආස්වාදය ආදීනයට බවට පත් කර නොගෙන නිස්සරණ තත්වයට පත්වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවේ වේගය නවත්වන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට වුණත් රූපේ රූපය හැටියටත් රූප සමුදය හැටියටත් රූප නිරෝධය හැටියටත් රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියටත් ඒ වගේම වේදනාව වේදනාව හැටියටත් වේදනා සමුදය වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව සංඥා සංකාර විඥාන කියන සියලුම දේ සංඥා සංකාර විඥාන හැටියටත් ඒකෙන් උපදින සමුදය ඒ සමුදය නිරෝධ කිරීම සහ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන මේ හතර දිගින් දිගටම පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයෙන්ම මේ ආස්වාදය ආස්වාදය හැටියටත් ආදීනවය ආදීනවය හැටියටත් නිස්සරණේ නිස්සරණය හැටියටත් යථාභූත ඥානෙන් යථාභූතං පජානාති යථාභූත ඥානෙන්ම මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ චන්ද්‍රාග විනේහි පිටලා චන්ද්‍රාග ප්‍රහාණය කරලා මේක නොඇලී නොගැටී මේ ආස්වාදය දැන් ආස්වාදයේ විනී මාත්‍රයකට සීමා කිරීම. දිත්තේව දිත්තමත්තං භවිෂ්‍යති තත්වයටපත් කිරීම. සුතේව සුතමත්තං භවිෂ්‍යති තත්වයෙන් අවසන් කිරීම. මුතේව මුතමත්තං භවිෂ්‍යති තත්වයෙන් අවසන් කිරීම. විඤ්ඤතේ මිඤ්ඤාතමත්තං භවිෂ්‍යති තත්වයටපත් කිරීම. ඒ නිසා පින්වතුනි පෘථග්ජන පුද්ගලයේ දිත්තේ දිත්ත වාදිතා අදිත්තේ අදිත්ත වාදිතා දිත්තේ අදිත්ත වාදිතා අදිත්තේ දිත්ත වාදිතා ඒ පෘථග්ජන පුද්ගලයේ ස්වභාවය ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා ප්‍රියා ප්‍රියාතර මැනලා මුලා වෙනවා ඒ ආස්වාදය නැවත නැවතත් විඳීමේ කැමැත්ත නිසා පංචස්කන්ධය උපාදානය කරගන්න මේක පෘථග්ජන ස්වභාවය මේ ක්‍රියාව නිසායි මේ ආස්වාදයේ දිගටම විඳීමේ කැමැත්තක් අවශ්‍යතාවක් ආශාවක් තියෙන නිසායි අර ක්‍රියාවේ වේගය පාලනය කරන්න බැරි කායේ කායානුපස්සනාව කරන්නේ නැත්තේ කරන්න බැරි ඒ නිසා ඒ ක්‍රියාවෙන් උපදින වේගය මේ පැවැත්ම මේ උපාදානය කරගත්ත දේවල් පිළිබඳව ඇති අවශ්‍යතාවය නැවත නැවතත් පුද්ගලයා තුළ හටගන්න. ඒ නිසා ඒ ක්‍රියාවේ වේගය පාලනය කරන්න බැලුව යනවා. මොකද අර ආස්වාදයේ හැටියටත් ආදීනවයේ හැටියටත් නිස්සරණයේ හැටියටත් ඒ පුද්ගලයාට අර අභිඥාතයෙන් එහෙම නැත්නම් මේ යථාභූත ඥාන දර්ශනයෙන් නිවැරදි හරියට දැක ගන්නට පජානාති කියන தത്വයට පත් වෙන්නට අවිඤ්ඤාතං කියන தത്വයට පරිඤ්ඤාතං කියන தത്വයට පත් වෙන්නට බැරිකම. ඒ නිසා ඒ පුද්ගලයා පෘථග්ජන தത്വයක් වෙනවා සත්වයක් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා මේ ක්‍රියා විවේගය විඳලා සතුට ආමිස සුවය එනිසා පුද්ගලයෝ පෘථග්ජන පුද්ගලයෝ තව තවත් පංචස්කන්ධය එකතු කරගන්න ගොඩ ගන්න ඒ ලැබූ ආස්වාදය යලි යලි මතු ලබන්නට විඳින්නට ආස්වාදනය කරන්නට කැමැත්තක් ඇතුව ක්‍රියා කරනවා ඒක තමයි සබ්බකාය පටිසංවේදී කියන සත්‍යයට පත් වෙන්නේ එනිසා මේ සියලුම ක්‍රියාකාරකම් පෘථග්ජන පුද්ගලයේගේ ක්‍රියාකාරකම් 36ක් විග්‍රහ වෙලා තියෙනවා චක්කුකාය 6යි සෝතකාය 6යි ගානකාය 6යි ජීවකාය 6යි කායකාය 6යි මනෝකාය 6යි 36ක් තියෙනවා මේ 36ම වෙන්නේ ওই ක්‍රියාවේ වේගය විඥාන වේගයක් බවට පත් වෙලා පටිච්ච වීම නිසා ඇති වූ වේගේ විඥාන වේගයක් බවට පත් වෙනවා ඒ වේගය නිසා තණ්හාවක් වේදනාවක් ඇති වෙලා අර අලුතෙන් රාග භව ද්වේෂ භව මෝහ භව ராகானுசே பட்டிகானுசே அவித்யானுசே உபதினம். எனிசா மே பெவத்ம அனுசோதகாமி ஹட்டியட்ட அலுத்தெங் மே வேகியா உபதின ஹெம அவஸ்தாவகம மே பெவத்ம கமன பிரிய கமன திகிந்திகட்டம பார்த்தகனியா நான் தன்னு பே நான் தன்னு தன்னின நப்பஜானாது. இது ஏக நிசா பிங்கத்துனி කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ ක්‍රියාවේ වේගය තමන් හරියටියට තේරුම් ගත්තේ නැත්නම් මේ ආස්වාදයේ නැවත නැවතත් විඳීමේ කැමැත්ත ආසාව තණ්හාව නිසායි මේ පැවැත්ම දිගින් දිගටම බැඳීමක් හැටියට බැමි හැටියට රාග බැම්ම දේශ බැම්ම මෝහ බැම්ම හැටියට දිගටම පාත්වගෙන යන්නේ. වෙන මොකක්වත් හේතුවක් මේකට නැහැ. ඒ නිසා මේ බැමි තුන තමන්ගේ හිත තුළ උපත ලබන බැමි තුනක්. තමන් කැමැත්තෙන්ම උපද්වා ගන්නා, නිර්මාණය කරගන්නා, සකස් කරගන්නා බැමි තුනක්. මේ බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න තමන්ට පුළුවන්කම තියෙනවා. වෙන කාටවත් බාහිර පුද්ගලයෙකුට, බාහිර බලවේගයකට, දෙවියන්ට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ගුරුවරයෙකුට, බුදුවරයෙකුට, අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ වෙනත් මොන සර්ව බලධාරී කෙනෙකුටවත් ඔය බැමි තුනෙන් තමන්ව නිදහස් කරන්න බෑ. ඔය ආස්වාදය යලි යලි විඳින්නට තියෙන කැමැත්ත පාලනය කරගන්න, ශික්ෂණය කරගන්නක, තේරුම් ගන්නක. ඒක තමයි මේ කාය කායાનුපස්සනාවෙන් විග්‍රහ කරලා පෙන්නලා දුන්නේ. මේ කාය කායાનුපස්සනාව වඩන්නට නම් නියත වශයෙන්ම ආස්වාදයේ ආස්වාදයේ හැටියටත්, ආදීනවේ ආදීනවේ හැටියටත්, නිස්සරණයේ නිස්සරණයේ හැටියටත්, අභිඤ්ඤාතං අභිඤ්ඤේය, පරිඤ්ඤාතං පරිඤ්ඤේය, භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඔය අනිත් තුනත් ආස්වාද ආදීනෝ නිසරණත් හතම කරුණු හතම නිවැරදි ආකාරයට පුද්ගලයෙක් විසින් මනසින් මනස යොමු කර තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා නප්පජානා. ඒ පුද්ගලයා ආස්වාදයේ ආස්වාදයේ හැටියට දන්න කෙනෙක් නෙමේ, ආදීනව ආදීනවේ දන්න කෙනෙක් නෙමේ, නිස්සරණයේ නිස්සරණයේ හැටියට කරන්න පුළුවන් කෙනෙක්, දන්න පුළුවන් කෙනෙක් නෙමේ. ඒ නිසා ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් නෙමේ. ඒ මියා ඒ පුද්ගලයා ඒ නිසා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් ඔය කියපු ආස්වාද සූත්‍රවල විග්‍රහ කරපු ආස්වාද ආදීනව ආනිසංස තුන තේරුම් ගැනීමත් ඉතාමත්ම වැදගත්. මේ නිවන් මාර්ගයේ, මේ නිස්සරණ මාර්ගයේ, මේ නිබ්බිදා මාර්ගයේ මේ බැමි තුන කපා බැමි සිඳ දමන නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන්නේ මේ කරුණු හතම තේරුම් ගත්තොත්, යථා පරිදි දැනගත්තොත් පමණයි. එනිසා පින්වතුනි, සතරාතිපට්ඨානය වඩනවා කියන්නේ මේ කරුණු කාරණා හරියටියට දැනගෙන තේරුම් අරගෙන යථා භූත ඥාන දර්ශනයෙන් යථා අවබෝධයෙන් යුතුව මේ තමන්ගේ ඇහැට අරමුණු වන රූපාරම්මන, කනට අරමුණු වන ශබ්දාරම්මන, නාසයට අරමුණු වන ගන්ධාරම්මන, දිවට අරමුණු වන රසාරම්මන, කයට අරමුණු වන පොට්ටබ්බාරම්මන, මනසට අරමුණු වන ධම්මාරම්මන ගැන හරියටම හරි හැටියටම තේරුම් ගන්න ඕනේ. ඒකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැති කියලා කවුරුවත් බුදුහාමුදුරුව හැම වෙලේම කිව්වා මේකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්නම් මේ ප්‍රිය රූප ලෝකේ නැත්නම් මේ මිහිරි දේ නැත්නම් මේ මధుර දේ නැත්නම් මේ ලස්සන දේ නැත්නම් ඇහැට කනට නාසයට දිවට කයට මනට ප්‍රිය මනාප මිහිරි දේ නැත්නම් මේ ලෝකයක් නැහැ. ඒව තීච්ඡාවයි. ඒව බැලුවට වරදක් නැහැ. ඒව ඇහුවට වරදක් නැහැ. ඒව දැක්කට වරදක් නැහැ. ඒව භාවිතා කළාට වරදක් නැහැ. වරද තියෙන්නේ ඒවා ඒ දැක්ක දේට පටිච්ච වුණාම ඒ ආස්වාදය මුලා වුණාම ඒ ආස්වාදය යලි යලි නිත්‍යසේ සුඛසේ අත්ථසේ එක දිගටම ලබන්නට උපාදානය කරගන්නට අයිති කරගන්නට ගොඩගා ගන්නට යෑම වැරදි. ඒකයි සියලුම කාරණාවලට හේතුව. ඒ නිසා ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි නොකර ජීවත් වෙන්න බෑ. ඇහි වරදක් නැහැ, කනේ වරදක් නැහැ, නාසයේ වරදක් නැහැ, දිවේ කයේ මනේ වරදක් නැහැ. වරද තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාවේ වේගය පාලනය කරගන්න බැරුව ඒ පාලනේ නැති නිසා වේදනාවක් හිතේ ඇති වෙලා ආවේගයක් චිත්ත ආවේගයක් ඇති වෙලා ඒ වේගය නිසා විඥාණය විඥාන ආහාර හොයාගෙන යන හැමතිස්සම ක්‍රියා කිරීම නිසා විඥාණයට ගොදුරු වෙනවා. ඒ අනුව පුද්ගලයා අතරමං වෙනවා. නැවත නැවතත් ඒ විඥාණය යලි යලි ශක්තියක් උපදවාගෙන මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කායේ කායානුපස්සනාව හරියටියට තේරුම් ගන්න නම් හරියටියටම අනුපස්සනා කරන්න මේ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින බව තේරුම් ගන්න ඕන. වර්තමාන මොහොත තුල තමන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන් ඒ අරමුණ නිසා අලුත් වේගයක් අලුතෙන් තමා තුල උපදිනවා. ඒ අලුත් වේගය හොඳට දැන හඳුනාගෙන ඒ ආස්වාදය ආස්වාදය හැටියට දැකලා ඒක ආදීනවය ආදීනවය හැටියට දැකලා ඒ ආදීනවයෙන් අපි අතරමන් නොවී ඒ ආස්වාදයට නොඇලී නොගැටී මුලා නොවී නිස්සරණය තේරුම් ගන්න ඕන. නිස්සරණයට පත් වෙන්න ඕන. ඒ අනුව ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා කාය කායනුපස්සනාව වඩලා මේ ඉතුරු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්න. එනිසා පින්වතුනි මේ ක්‍රියාවේ වේගය හරියටියට තේරුම් ගත්තේ නැත්නම් මේ ආස්වාදයේ වේගය හරියටියට තේරුම් ගත්තේ නැත්නම් ඒ වේගය නිසයි මේ වේදනාව සුව වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම අදුක්කම අසුක වේදනාවක් හැටියට හෝ තමන් තුළ අලුතෙන් ජනිත වෙන. මේ ජනිත වෙන්නේ අලුතෙන්. ඒ අලුතෙන් ජනිත වෙන වේගය නිසා තමයි වේදනාව නිසා තමයි මේ ආවේගයක් ඇවිල්ලා මේ විඥාන චිත්තේ චිත්ත ආවේගයක් ඇවිල්ලා මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. එනිසා ඒ වේගය තමන් නිර්මාණය කරගන්නවා, උපද්දවා ගන්නවා, සකස් කරගන්නවා, හදා ගන්නවා. ඒ බව නොදැනීම තමයි මේ ධර්මය නොදැනීම. එනිසා ධර්මාවබෝධයක් ලැබූ කෙනෙකුට කාය කායානුපස්සනාව සම්පූර්ණයෙන්ම වඩලා මේ නිවැරදි මාර්ගය අනුගමනය කරලා කළ යුතු දේ කරන්නටත් නොකළ යුතු දේ අත්හරින්නටත් පුළුවන්. ආස්වාදය ඒ ආස්වාදය සීමා කරන්න අවශ්‍යයි. නිත්තේව නිත්‍යමත්තම් සුතේව සුතමත්තම් මුතේව මුතමත්තම් විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් කිව්වේ මේ ආස්වාදය අර මාත්‍රයකට සීමා කරන්න. එහෙන් ඕනෑම ලස්සන රූපයක් බැලීම වරදක් නැහැ. වරද තියෙන්නේ ඒ ලස්සන රූපයෙන් මත් වෙලා ඒකට ඇලෙන එක. ඒ ඇලීම නිසා ඒක අල්ලා ගැනීම නිසා තමන් බැම්මකට හිර වෙනවා, බරකට අහු වෙනවා, ඒ වගේම බයක් ඇති වෙනවා. මේ නිසා ආදීනව තමන් තුළ හටගන්න. ආදීනව තමා ඔය අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් නොගැනීම නිසා අනිච්ච බවට දුක්ඛ බවට අනාත්ත බවට විපරිණාමයට පත්වීම නිසා අර බරක් බයක් බැම්මක් වේදනාවක් තේරුම් ගන්නවා. අර සුවය කියලා සැපය කියලා සුභ සොම්නස් කියලා අපි අල්ලගත්ත දේම දුකට දෝමනස්සයට හේතු වෙනවා. ඒක තමයි ආදීනව. දුක් දෝමනස් තමයි ආදීනව. බය බර බැම්ම බර මේව තමයි ආදීනව. ආස්වාදයේ තමයි සුව සුඛ සුභ සොම්නස්. එනිසා මේ සොම්නස් බව සුව බව දිගින් දිගටම පවතින්නේ නැහැ. ඒක නිච්ච නැහැ. ඒක දුකටපත් වෙනවා. ඒක සුඛ නැහැ. ඒක දුකටපත් වෙනවා. ඒක අත් නැහැ. අනාත්ම භාවයටපත් වෙනවා. මේක තේරුම් ගත්තොත් කවුරු මේ නිස්සාරණ தത്വෙට මේ චන්ද්‍රාග විනේහි චන්ද්‍රාග ප්‍රහාණේ කටයුතු කරලා ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා චන්ද්‍රාගයට අසු නොවි චන්ද්‍රාග විනේ පිටලා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංචකාම නීවරණ ධර්මයන්ුත් අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන්ුත් ඒ වගේම ඇහැ කන නාසය දිවකය මන කියන මේ ආයතන ආය ඉන්ද්‍රයක් බවට පත් කර ගැනීමෙනුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙනුත් සත්පුජ්ජංග සම්පූර්ණ කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගෙන ප්‍රඥා විමුක්තියට පත් වෙන මේ ධම්මානුපස්සනාවේ තියෙන්නේ මම මේ අන්තිමටම කිව්ව කරුණු පහ. කරුණු පහ පංචකාම නීවරණ ධර්ම ඉවත් වීම පළවෙනි එක. පංච උපාදානස්කන්ධේ අර පංචස්කන්ධය තේරුම් අරගෙන උපාදානය අත්හැරීම. තුන ඇහැකන නාසය දිවකය මන කියන අජ්ජත්තික සහ බාහිර ආයතන තේරුම් අරගෙන ඒ ආයතන ඉන්ද්‍රියක් බවට පත් කර ගැනීම. පහ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. හය ආර්ය සත්‍යබොජ්ජංග බව උදුරා ගමන්නට උපකාර වන අංග හත සම්පූර්ණ කර ගැනීම. එනිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කර ගන්න ඕන මේ කාය කායානුපස්සනාව වැඩෙන මොහොතේම ඔය කියන ධම්මානුපස්සනාවත් පුද්ගලයා තුළ සම්පූර්ණ වෙනවා. පසු නොයවාම ඒ ක්‍රියාවේ වේගය අනුපස්සනා කරනවා නම් ඒ අනුවම ඒ සමගම එයා සමගම එත්තේසම් එතන එතනදීම වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව සිද්ධ වෙනවා. පහු වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි අවශ්‍ය දේ කායේ කායානුපස්සනාව හරියට දැනගෙන මේ සත්තරාණ සූත්‍රයේ එන නිවැරදි මාර්ගයේ ප්‍රතිපදාව අනුගමනය කරලා ආස්වාදයේ ආස්වාදයේ හැටියටත් ආදීනමය ආදීනමය හැටියටත් නිස්සරණයේ නිස්සරණයේ හැටියටත් යථා භූත ඥාන දර්ශනයෙන් දැකලා තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම ක්‍රියා කිරීම. එනිසා පින්වතුනි මේ සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දිගින් දිගටම දිගින් දිගටම පිටු 50කටක් කියවගෙන යනකොට නම් මේක මහා බරපතල දෙයක් හැටියට මේක තේරුම් ගන්න බැරි විශාල මාගලක් වගේ දිග දෙයක් හැටියට තමයි කියවෙන්නේ. නමුත් මේක ප්‍රායෝගිකව කරනකොට මුල අල්ලගත්තොත් මුල දැනගත්තොත් හරියටම මේ ක්‍රියාවේ වේගය තමන් තුළින් උපදින ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින වේගයක් බව දැනගෙන ඒ අලුතෙන් උපදින වේගය තෝරලා බේරලා ඒ වේගය අනුපස්සනා කරන්න ඕන. වෙන මොකක්වත් නෙමෙයි කරන්නේ. ඒ අලුතෙන් උපදින වේගය තමයි අනුපස්සනා කර යුත්තේ. අනුපස්සනා නොකළොත් අනුසය හැටියට උපත ලබන්නේ. බව රාග බව ද්වේෂ බව මෝහ බව හැටියට අලුතෙන් උපත ලබන. ඒ නිසා වෙන මොනවත් නෙමේ කරන්න ඕන, කරන්න ඕන එකම දේ තමයි තමන්ගේ ඇහැකන නාසය දිවකය මන පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කිරීම නිසා අර බාහිර වශයෙන් රූපේ රූප ශබ්ද ගන්ධ සුගන්ධ රස දුව පාස ධම්ම කියන හයට පටිච්ච වී වෙනුයි මේ වේගය ඇති වෙන්නේ. පටිච්ච නොවි කිසිම වේගයක් ඇති වෙන්න බෑ, ඇති වෙන්නේ නැහැ. හැබැයි පෘථග්ජන පුද්ගලයේ චක්කුංච පටිච්ච රූපේච උපද්දිත චක්කු විඥාන කියන ශක්තිය මතු කරගන්න. සෝතංච පටිච්ච සද්දං උපද්දිත සෝත විඥාන. ගානංච පටිච්ච ගන්ධං උපද්දිත ගාන විඥාන. විවා පටිච්ච රස උපද්දිත විවා විඥාන. කාය පටිච්ච පොට්ටබ්බ උපද්දිත කාය විඥාන. මනාච පටිච්ච ධම්මේ උපද්දිත මනෝ විඥාන. ඒක නිසා තමයි මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තා නම්, මේක තේරුම් ගත්ත තරමට මේ ක්‍රියාවේ වේගය පාලනය කරන්න පුළුවන්. ක්‍රියාවේ වේගය පාලනය කරනකොට පටිච්ච වෙන්නේ නැහැ. අර ආස්වාදයට නොවැළෙනකොට, ආදීනවේ දකින්නකොට, නිස්සරණයටපත් වෙනකොට පටිච්ච වෙන්නේ නැහැ. නිත්‍ය සුඛ අත්ත්‍ය කියන தත්වයේ අත්තරලා අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් ගත්තාම, විපරිණාමයට පත් වෙන බව තේරුම් ගත්තාම, අනාත්ම බවට පත් වෙන බව තේරුම් ගත්තාම පටිච්ච වෙන්නේ නැහැ. ඒ අනුව බුද්ධයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ එසමඟ අතනි බින්දති දුක්ඛේ ඒ අභිනන්දනය එතනදිම නිබ්බින්දති වෙනවා. ඒ නිසා නිබ්බින්දති කියන්නේ නොබැලෙනවා. ඒ අභිනන්දනයට නොබැලෙනවා. නොබැලුණාම ආදීනව වලට යන්නේ නැහැ. නිසරණයටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේ කාරණා හොඳට හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. තමන්ගේ මොන ඉරියව්වේ හිටියත්, මොන ආකාරයේ භාවනාවක් කළත්, පටිච්ච වුණොත්, ආස්වාදයේ නැවත බින්දොත්, අර ගල් පිළිමයක් වගේ උලන් ඇල්ල දිහා බලබලා හරි, බඩ පිම්බීම දිහා බැලබලා හරි, තවත් නොයෙකුත් කියන කසින භාවනා හෝ තවත් නොයෙකුත් ආකාරයේ සම්මත සම්ප්‍රදායික විසුද්ධි මාර්ගයේ සමසතලි කර්මස්ථාන හෝ භාවනා කළාට මේ ක්‍රියාවෙන් උපත ලබන, අලුතෙන් උපත ලබන මේ ක්‍රියාවේ වේගය පාලනය කරේ නැත්නම්, අනුසති කායේ කාය අනුපස්සනා කරේ නැත්නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට පුළුවන් මේ ක්‍රියාවේ වේගය අනුපස්සනා කරන්න. ඒ අනුව නිවන අවබෝධ කරගන්නට හොඳටම ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා. මේ මහා චතුරාර්යපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරපු කාය කායනුපස්සනාව වැඩි වෙන්නේ. එහෙනම් දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. දැන් නිස්සරණය කියන එක විග්‍රහ කරලා තියෙනවා ආස්වාද අංගුත්තර නිකායේ නැ සංයුක්ත නිකායේ තුන්වෙනි කොටසේ මම පිටත් කියන්නම් ඕනනම් 50 වෙනි පිටුවේ තියෙනවා ආසාද සූත්‍ර තුනක්. පඨම ආසාද සූත්‍රය, ဒုတိය ආසාද සූත්‍රය, තတိය ආසාද සූත්‍රය කියලා තුනක්. මේ තුනෙන් පඨම ආසාද සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව වචනෙන් මේ කරුණු තුන විග්‍රහ කළා කියනවා. මම මේ කරුණු තුන ත්‍රිපිටකයේ විග්‍රහ කළා කියන හැටි මේ සූත්‍රයේ කියවන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේක මේ ත්‍රිපිටකයේ අරගෙන කියවන්න පුළුවන්. කෝන්කෝ රූපස්ස ආස්වාදෝ කෝ ආදීනෝ කින් නිස්සරණ. එක හාමුදුර නමක් ඇහුවා, කෝන්කෝ රූපස්ස ආස්වාදෝ, භාග්‍යවතුන් වහන්සේ මේ රූපයේ ආස්වාදය කුමක්ද, කෝ ආදීනවෝ, මේ ආදීනව සිද්ධ වෙන්නේ කොහොමද, කින් නිස්සරණ, මේක මේ ආදීන වලින් මිදිලා නිස්සරණයට පත් වෙන්නේ කොහොමද. ඒ වගේම මේ රූපේ වගේම වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ මේ ආස්වාදය ආදීනවය නිස්සරණය තුනම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයටම අදාළයි, කොටස් පහටම අදාළයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා, තස්ස මයිහම් භික්කවේ ඒ තද හෝසි යංකෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදු. යංකෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මේ යංකෝ පටිච්ච රූපං, රූපේට පටිච්ච උනේ නැත්නම් ඒ රූපය චක්කුන්සලම පටිච්ච වෙන, චක්කු තමා රූපේ පටිච්ච වෙන්නේ. ඒ පටිච්ච උනේ නැත්නම් උපජ්ජති සුඛං සෝමනස්සං වෙන්නේ නැහැ. පටිච්ච වූ වහාම උපජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදු. මම රූපේ ආස්වාදය මෙයයි කියමි. යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාමං අයං රූපස්ස ආදීනවෝ. රූපේ ආදීනවේ කුමක්ද? මේක නිත්‍යසේ නොපවතී අනිත්‍ය බවට පත් වෙනවා. මේක සැප බලාපොරොත්තුෙන්, සැප සුව බලාපොරොත්තුෙන් මේ ආදීනවයට ආස්වාදයට ඇලුනේ. නමුත් ඒක විපරිණාමයට පත්වීම නිසා ඒක දුකට පත් වෙනවා. විපරිණාමයට පත්වීම කාටවත් නවත්තන්න බෑ. වෙනස් වීම කාටවත් නවත්තන්න බෑ. වයසට යෑම මේ වෙලාව ගත වේගෙන යනකොට, කාලය ගත වේගෙන යනකොට වයසට යනවා, වෙලාව ගත වෙනවා. ඒ අනුව විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා, දිරා යනවා, ජරාවට පත් වෙනවා. ඒ අනුව දුකට පත් වෙනවා. ඊට පස්සේ අයන් රූපස්ස ආදීනෝ, මේ රූපයේ ආදීනවය. ඊට පස්සේ යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං රූපස්ස නිස්සරණ. නිස්සරණය වෙන්න නම් ඒ රූපයෙහි අපිට ඇතිවන චන්දරාගය විනයට ගලපා බලා, චන්දරාග විනයෝ එකෙන් වෙන් වෙන්න ඕන, නයෙන් වෙන් වෙන්න ඕන. ඒ වගේම චන්දරාග පහන, චන්දරාගයේ හිතෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේ මේක යම් වේදනා සංඥා සංකාර විඥාන පහටම අදාළව මේ ආකාරයට ආදීන ආස්වාදයේ උපදින හැටි, ආදීනවය ඇති වෙන හැටි, ආදීනයට පත් වෙන හැටි, නිස්සරණයට පත් වෙන්නට අවශ්‍ය පියවරක් විග්‍රහ කළා කියනවා. ඊට පස්සේ යතෝව බෝහං භික්කවේ ඉමේසං පංචන්නං උපාදානඛණ්ඩානං ඒවං අස්සාදේ අස්සාදංච අස්සාදතු. ආස්වාදේ ආස්වාදයක් හැටියට මේ පංචස්කන්ධය තුලින් දකින්න ඕනේ. පංචස්කන්ධය පමණයි උපාදානය කරගන්නේ, වෙන කිසිම දෙයක් උපාදානය කරගන්න බෑ. පංචස්කන්ධය උපාදානය කරගන්නෙම මේ ඇහැකන්නාසේ දිවකය මන කියන හයෙන්මයි. ඒක අස්සාදන්ත අස්සාදෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණන්ත යථාභූතං අබ්බඤ්ඤත්තං. ඒ කියන්නේ අභිඥාතං කියන එක තමයි අභිඥාතං අභිඤ්ඤය කියන තත්ත්වෙන් බොහොම ගැඹුරින්ම මේක තේරුම් ගන්න ඕන. අතාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සබ්‍රාහ්මණ්‍යා පජාය සදේවං මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධි. මේ සම්මා සම්බෝධිත්වයට පත්වීම කියන්නේ මෙන්න මේක, මෙන්න මේ කාරණය හරියටියට තේරුම් අරගෙන මේ ක්‍රියාවලිය කිරීම කියලා බුදුහාමුදුරුව මේක මෙතෙන්දී මේ චේතෝ විමුක්තිය ප්‍රඥාමි විමුක්තියට පත්වීමට මේක උපකාර වෙනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ සංයුක්ත නිකායේ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ආස්වාද සූත්‍රය ගත්තා වෙන විදිහකට විග්‍රහ කරලා තියෙනවා. තති ආස්වාද සූත්‍රයකටත් මේක විග්‍රහ කරලා තියෙනවා මේ සංයුක්ත නිකායේ තුන්වෙනි කොටසේ. දැන් ඔය කාය කායනුපස්සනාවට අදාළව මේ ත්‍රිපිටකයේ තියෙන සෑම සූත්‍රයක්ම ගලපන්න පුළුවන්. ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙන සෑම සූත්‍රයක්ම ඔය කායක දැන් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවනේ විග්‍රහය. මේ හැම සූත්‍රයකම පොඩ්ඩක් හරි පොඩි දෙනක් හරි ඔකට අදාළව විග්‍රහය තියෙනවා. ඔකෙන් පරිබාහිර දෙයක්, ඔකට නොගැලපෙන දෙයක් කොහෙවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. ඒකනේ ඒක අයං ඒකායන මග්ගෝ සත්තානං විසුද්ධියං කියලා කිව්වා. ඇත්ත වශයෙන්ම ඕක එන්න ඕන අයං ඒකායන මග්ගෝ සත්තානං විමුක්තියා මිසක් විසුද්ධිය නෙමෙයි. නමුත් කවුරු හරි කවදා හරි ඕක විමුක්තිය විසුද්ධිය කරලා තියෙනවා. ඒ වගේ තමයි පේන්නේ. සත්තානං විමුක්තිය. නමුත් සත්තානං විසුද්ධියා කියලා මේක පොඩ්ඩක් වෙනස් කරගෙන තියෙනවා කියලා. දැන් ඉතින් වෙනස් කරේක අපිට ආයෙ වෙනස් කරන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා තියෙන සත්තානං විමුක්තිය මිසක් විසුද්ධිය නෙමෙයි. නිස්සරණ දැන් සර කියන්නේ මොකද? හැසිරීම, චර බව, දිගින් දිගටම රවුම් ගැහිම. නිස්සරණේ කියන්නේ ඒ රවුම් ගැහිම සාමුලින්ම නැවතීම. එතනත් ඒකම. ඒ ගහ දැන් මැරිලා ගියා. දැන් ඒකේ මොකක්ද? දැන් අපි හිතමු කොස් ගහකට ඔය පහම ගන්න පුළුවන්. දැන් කොස් පැලයක් උදයංගම. කොස් වැටේ පැලවීම මොකද්ද? කොලයක් අලුතෙන් එනවනම් ඒක උදයංගම. ඊට පස්සේ ඔය කොස් ගහේ අතුපතු දාලා අවුරුදු 3-4ක් යනකම් මොකෝ අත්තංගම. ඊට පස්සේ ඔය කොස් ගහේ මල් පිපෙන අවස්ථාව මොකද්ද? අස්සාද අවස්ථාව. ඊට පස්සේ ඔය කොස් ගහේ ගෙඩි හදලා අවුරුදු ගානක් කොස් ගහ ටිකක් නිකන් අපි කණාටු වෙලා ගේනෑරි වෙලා දැන් ගෙඩි හදෙන්නේ නැහැ කියලා නිකන් දැන් දිරපණයක් වගේ වෙලා කියන අවස්ථාව ආදීන අවස්ථාව. ඔය කොස් ගහ මැරුණ වෙලාවේ නිස්සරණ අවස්ථාව. එතකොට ඊට පස්සේ ගෙඩි හදිනවද? ඊට පස්සේ කොළ හැදිනවද? ඊට පස්සේ චර වෙනවද? ඊට පස්සේ ඒ ගහෙන් ගහයට කෝල් දැම්මට වැඩක් තියෙනවද? වතුර දැම්මට වැඩක් තියෙනවද? නැහැ. ඔය දැන් බුද්ධ දේශනාවේ ඔය කියන එක මේ කාය කායනුපස්සනාවට උපකාර වෙනවට ආස්වාද ආදීනව නිස්සරණ විග්‍රහ කළාට මේක කර්ම පහක් හැටියට බුද්ධ දේශනාවේ හැමතැනකම විග්‍රහ කළා තියෙනවා. ඒකෙන් තුනක් තමයි අපි තෝරගත්තේ. දෙකක් තෝරගත්තේ නැහැ. මොකද්ද? අත්තංගම උදයංගම අත්තංගම. ඒක දැන් සිද්ධ වෙලා අවසාන. ඒක ස්වභාව ධර්මය නැරඹුවට වරදක් නැහැ. ඒ නැරඹීම නිසා තමන් ඒකට ඇලුනොත් තමන් ඒක අල්ලගත්තොත් ඒ තුලින් තමන් යම් කාමාවචර රූපාවචර අරූපාවචර සිතුවිල්ලක් අරමුණක් ඇති කරගත්තොත් ඒකට බැඳුනොත් ඇලුනොත් ගැටුනොත් මොකද වෙන්නේ? ආදීනව තියෙනවා. ඔය ස්වභාව ධර්මය හරි ඔය හරි ගියාට බැලුවට ඒක වරදක් නැහැ. ඒක ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කිරීමක් පමණයි. දැන් අපි හිතුවා අපි හිතමුකෝ දැන් මේ ස්වභාව ධර්මයට ආවා. දැන් ඇවිල්ලා මේක බොහොම රමණීය කැලයක් මම මෙතන ජීවිත කාලෙම නවතින්න ඕන කියලා උපාදානය කරගත්තා. හරිද? ඒක පුළුවන් එහෙම බැ. ඒක නිසා ඒක ආදීනෝ නම් ඒක කරන්න බැරි වෙලා ඒක විපරිණාමයට පත් වෙලා ඔය ස්වභාව ධර්මයේ මිනිසු සමහරවිට ආයිසරයක් අපි හිතමුකෝ දැන් අපි ඔන්න කොහේ හරි හොඳ ලස්සන ස්වභාව ධර්මයේ තියෙන තැනක් ගියා හිරිවඩුන්නට ඉච්චෙල්ලා. දැන් මුල් කාලේ හිරිවඩුන්නට යනකොට කොච්චර රමණීය භූමි භාගයක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක මේ පෘථග්ජන මිනිසු ගිහිල්ලා විනාශ කළා. දැන් ඒ தත්තේ නේ. ඒක තමයි විපරිණාමය. ඒක දැන් නිත්‍යසේ අපි හිතුවේ සුඛසේ අපි බලාපොරොත්තු වෙන දේ පවතින්නේ නැහැ. ඒක නිසා අනිත්‍යයි. ඒ නිසා ඒ වෙනස් වීම නිසා ගැන් ගියාම දුකයි. දැන් ඒක නිසා ඒක විපරිණාමයට පත් වෙලා ඒක තමයි ආදීන. මේක හදාකාරික පොර ස්වභාව ධර්මයටත් පොදුයි මිනිසුන්ටත් පොදුයි. හැම දෙයකටම හැම තැනකටම හැම අවස්ථාවකටම ධර්මතාවයකටම පොදුයි.
වන්නස අපි මේ ලෝකේ කියන්නේ සම්මුති ලෝකයේ තුල ණය නොවි මේ ගමනේ යන්න
ඒක තමයි චන්දරාග විනයෝකි. අර කියනවනේ ආදීන මේක චන්දරාග විනය
කැමැත්ත තමයි ඉදිරි
චන්ද රාග දෙක චන්දේ නෙමෙයි චන්ද රාග
දෙකම එකට යනවා
චන්දරාග විනය චන්දේ කියන්නේ ඉච්ඡ කැමැත්ත රාගය කියන්නේ එකට මත් වෙලා ගෑවිලා ඉන්න කැමැත්ත ඇලී ඉන්න කැමැත්ත තණ්හා විලා ගෑවෙන්න කැමැත්ත චන්ද රාග ආදීනව දැක්කොත් ඒක චන්ද්‍රා ආදීනව දකින්න නැතුව චන්ද්‍රාග විනයෙ පිටන්න බෑ. චන්ද්‍රාග ප්‍රහාණය කරන්න බෑ. දැන් චන්ද්‍රාග විනය විතර නෙමෙයි චන්ද්‍රාග ප්‍රහාණ දෙකම තියෙනවා. දෙකම තිබ්බොත් නිස්සාර එතකොට චන්ද්‍රාග විනයෙ පිටීමට චන්ද්‍රාග ප්‍රාණය කිරීමටත් මොකද්ද උපකාර වෙන්නේ? ආදීනව ආදීනව හැටියට දකින්න. ආස්වාදය ආස්වාදය හැටියට තේරුම් ගන්න ඕන දකින්න ඕන යථා භූත ඥානෙ.
එහෙම අහන්නේ හේතුනේ දැන් අපි මේ හතකින් පස්සේ නැවත අපි ඉවසට එහෙම නැත්නම් අපි පිටිය පරිසරයට යනවා
කියන්නේ. ඔව් ගියාට පස්සේ ගියාට පස්සේ දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ දවස් හත ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ තමන්ට අලුතෙන් හිතන්න කල්පනා කරන්න ක්‍රියා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පරිසරයට ගැළපෙන ආකාරයට ඒ අයටත් බාධා නොවන ආකාරයට තමන්ගේ ප්‍රතිපදාවත් කරගෙන යන්න පුළුවන් ආකාරයට හැඩ ගැහෙන්න ඕන ගැළපෙන්න කටයුතු කරන්න ඕන. ආස්වාදය ආස්වාදය හැටියට ආදීනවය ආදීනවය හැටියට නිස්සරණය නිස්සරණය හැටියට නියම වශයෙන් දකින්න. මේක තමයි අත්‍යවශ්‍ය වැදගත්ම දේ. හැම පුත්තක් ජන පුද්ගලයෙක්ම ඔය ගෙදරක ඉන්නකොට ආස්වාදය තියෙනවා.
ඒක අවශ්‍යයි.
ඒක අවශ්‍යයි. හැබැයි ආදීනව දකින්නේ
රත් වෙනවා
කියන්නේ නෑ. රත් ඒ නිසා මේක වෙනස් වෙනකොට ද්වේෂය, දුක, තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, දුම්නස හිතේ ඇති වෙනවා. කවුද හදාගත්තේ? අර ආස්වාදේහි ඇලීමෙන් නිදහස් වෙන්න බෑ. මොකද චන්ද්‍රාග විනේ චන්ද්‍රාග ප්‍රහාණය කරන්න බැරි නිසා. ඒ නිසා ඔය කරුණු තුන ආස්වාද ආදීනම ආනිසංස කියන තුන මේ බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම දෙයක්. ඔය කියන භාවනාවක් කරනකොට කාය කායනුපස්සනාව හෝ ආනපාන සති භාවනාව හෝ මොනවා හෝ කරනකොට භාවනාවක් අනුසති අනුපස්සනා මොනවා කළත් විපස්සනා අනුපස්සනා මොන භාවනාව කළත් ඔය කරුණු තුන හරි හැටියට තේරුම් නොගත් කෙනෙකුට කාය කායනුපස්සනාව කරන්න බෑ. වේදනා වේදනානුපස්සනාව කරන්න බෑ. චිත්තේ චිත්තානුපස්සනාව කරන්න බෑ. ධම්මේ ධම්මානුපස්සනාව වෙන්නෙම නෑ.
ඒ ස්වභාවය චන්දරාගී කියන එක තව ටිකක් විස්තර කිරීමේදී මේකේ ඔය අනිච්ච දුක්ඛ අනාත්ම කියන එතන ඉඳලා දැකීමද එහෙම නැත්නම්
කෙසේද? ඒක ඉතින් ආදීනව දකින්න තමයි අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන මේ විපරිණාමයටපත් වෙන බව තේරුම් ගන්න. දැන් ඔය මුළු බුද්ධ ධර්මයේම කැටි කරලා තියෙනවා ආස්වාදය ආදීනවේ ආනිසංසය තුනේ. ඇතුළත්. මුළු බුද්ධ ධර්මයේම හරය ඔතන ඇතුළත්. දැන් අර බලන්නකෝ දිත්තේව දිත්තමත්タン භවිෂ්‍යති සුතේව සුතමත්タン ඔක තියෙන මොකක්ද? ඔය ආස්වාදය ආදීනවේ ඉස්සර වෙන මොකක්වත් කැටි කරලා
තියෙන්නේ.
වෙන මොකක්වත් නෙමෙයි. දැන් ඔය බාහිර ධාරු විදිය සූත්‍රයේ තියෙන මොකද්ද? ආස්වාදය තමයි දිත්තේව දිත්ත මත්ත ආදීනව භවිෂ්‍යති නිසර. පරිසරයට ගියත් ගෙදෙට්ට ගියත් මෙතෙන්ට ආවත් කොහේ හිටියත් මොන වැඩේ කළත් බස් එකේ ගියත් කෑවත් බිව්වත් මේ හැම වෙලේම දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති සුතේව සුත මත්තම් භවිෂ්‍යති උතේව මුත මත්තම් භවිෂ්‍යති විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති. තේරුම් ගත්තනම් ඒ පුද්ගලයා කාය කායනුපස්සනාව කරන කෙනෙක්, වේදනාසු වේදනානුපස්සනාව කරන පුද්ගලෙක්, චිත්තේ චිත්තානුපස්සනාව කරන යෙදෙන පුද්ගලෙක්, ධම්මේ ධම්මානුපස්සනාවෙහි පිහිටා ක්‍රියා කරන. ඒක තේරුම් ගන්න ඕනේ. මේකේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව විපරිණාමයටපත් වෙන බව. ඒ මොහොතෙම අපේ හිතේ ඇති වූ චන්ද්‍රාග අර ණය වෙන එක විනේ චන්ද්‍රාග විනේ පිටන්න ඕනේ. චන්ද්‍රාගේ ප්‍රහාණය කරන්න. ඒකනේ කිව්වේ එත්තේසං උප්පජ්ජමානා උප්පජ්ජති. එත්තේසං පහ්‍යමානා පහ්‍යති. එත්තේසං ඔය ඒක කිව්වේ තෝකමයි. දැන් මුළු බුද්ධ දේශනාවේ කොහේ ගත්තා? ඔය කෑල්ලමයි කියලා තියෙන්නේ. ඔය උතනමයි උතෙන්දමයි යන්නේ ඕකමයි කියලා
කියනවා.
වෙන වෙන ආකාරයෙන් වෙන වෙන වචන වලින් නොයෙකුත් තැන් වල මේ මාර්ගදී භාගය බුදුහාඳුරෝ දේශනා කළ තියෙන්නේ එකමයි. එක එක කෙනාට එක එක කෙනාට කියන්නේ එක එක බුද්ධලයන් ඉතින් එක එක தත්ත්වය අනුව තේරුම් කරලා යන්නේ එක එක වචන පාවිච්චි කරලා තියෙනවා. දැන් බාහ්‍ය ධාරු වීර්ය තුමාට කිව්වේ ඒක නෙමෙයි, තව එක කෙනෙකුට කියලා. හැබැයි ඔය හැම තැනකදීම කියලා තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියලා තියෙන්නේ ඕකමයි, වෙන මොකක්වත් නෙමෙයි. දැන් ඔතන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පරිඤ්ඤාතං පරිඤ්ඤය අභිඤ්ඤාතං අභිඤ්ඤය පහතබ්බංච පහිනම් භාවේතං බංච භාවිතං. ඔය මොකද්ද? ඕකමයි. ආස්වාදේ ආනිසං ආදීනව ඉසර වෙන මොකක්වත් වෙන වචන වලින් වෙන ආකාරයකට විග්‍රහ කළා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ හැම තැනකම ඔය වචන තුන හරියට විග්‍රහ කරගන්න බැරි වීම නිසා තමයි පුද්ගලයෝ මේ පැවැත්මට ඇලෙන්නේ, ගැටෙන්නේ, පංචස්කන්ධය අල්ලගන්නේ. ඕක දැක්කනම් කිසි කෙනෙක් මේක වැරදි වැඩ කරන්නේ නැහැ. ණය වෙන්නේ නැහැ. ඒක තමයි හේතුඵල. ආයිත් ඒකමයි. හේතුව මොකද්ද? ආස්වාදය. ඵලය මොකද්ද? ආදීනව. ආදීනව ඵලයක් හැටියට මොකද වෙන්නේ? අපි අතරම. අපි මේ හේතු අයින් කළොත් ආදීනව අයින් කළොත් අපි නිස්සරණයටපත්
වෙනවා.
අසරණ වෙන්නේ. මරණානුස්සතිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙයි කියන්නේ. ඔය මරණානුස්සතිය මෙනෙහි කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම තමයි ආස්වාදානි ආදීනව නිසරණ මෙනෙහි කිරීම නවත්. එමුනම් මරණානුස්සතිය බුද්ධානුස්සතිය දෙකම එකතු කළා ඕක කියන්න පුළුවන්. දැන් චන්දරාග විනයයි චන්දරාග ප්‍රහාණයයි තවචනකින් කිව්ව නිබ්බිදා විරාග නිරෝධ නිබ්බිදා විරාග නිරෝධ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි අර ආදීනෝ දැකීම ආදීනෝ නොදැකීම ආස්වාදය තමයි නිච්ච සුඛ අත් නැවත මේ බුද්ධ ධර්මයේ හැම එකක්ම හැම තැනකදීම ආයතෙන්ට ඔය තුනට ගෙන්න පුළුවන්. ඔය තුනට එනවා. ඔය තුන තේරුම් ගත්තේ නැති මිනිහෙක් පුතග්ජන. ඔය තුන තේරුම් ගත්ත පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මගපලක් ලැබෙනවා. නිස්සරණයටත්පත් වෙනවා. නිබ්බිදා වෙනවා. විරාගා වෙනවා. නිරෝධ වෙනවා. පටි නිස්සරණ. ඒකම ඒකම ද්වතාවේ හැම විලේම ද්වතාවේ තමයි ඉතාම වැදගත්. හැබැයි ද්වතාවේ තමයි බුද්ධාගමයි නැති කරේ විනාශ කරේ. ද්වතාවයක් අද බුද්ධාගමයි නැහැ. ඔක්කොම සම්පූර්ණයෙන්ම ද්වතා අනුසතිය දුයිදේ නම් වදාමි ද්වතාවේ කියන එක බුද්ධාගමෙන් නැත්තටම නැති කරලා අයින් කරා. වචනේ වෙනස් කරා. දුව කියන එකට කොම්බුවක් එකතු කරලා දේව දේවතානුස්සතිය අද
කරන්නේ.
ඒක ත්‍රිපරිවට්ටේ ඒක වෙන එක. මේක තනි කරම නිවන් මාර්ගය. සියයට 50ක් ද්වතාවේ ආරජ්‍යණය කරන්න පුළුවන් වුණා නම් නොකල යුතු දේ හැමම අයින්
කරනවා.
භාගයක් නේද? දැන් ඒක ද්වතාවේ නැති වුණාම දැන් කොහොමවම කරන්න බෑ. gediya pitimma ගන්නයි කල්පනා. මෙනෙහි කිරීම නෙමෙයි ප්‍රායෝගිකව එදිනෙදා ක්‍රියාත්මක කිරීම. මෙනෙහි කර කර විතරක් හිටලා හරියන්නේ නැහැ. හැබැයි මෙනෙහි කිරීමයි ආවර්ජනය කිරීමයි එකක්ද දෙකක්ද?
දෙකක්.
ආවර්ජනය කරනකොට ද්වතාවේ අත්‍ය අවශ්‍යයි. කල යුතු නා නොකල යුතු දෙක වෙන් කළා තේරුම් ගැනීම ආවර්ජනය. කල යුතු දේ මේ විතරක් මෙනෙහි කිරීම මෙනෙහි කිරීම. එවනනම් කරන දේ විතරක් මෙනෙහි කිරීම නෙමෙයි ආවර්ජනය කියන එක ඊට වඩා උඟ වෙනස් වචනයක්. අත්හැරිය යුතුදේ අත්හැරිය යුතුයි, භාවිතා කළ යුතුදේ භාවිතා කිරීමේ මේක මෙනෙහි ඒක ආවඩින ඒක මෙනෙහි කිරීම නෙමෙයි. ඉතින් ඒක නිසා මේ මෙනෙහි කිරීමයි ආවර්ජනය කිරීමයි දෙකක්. ගායනා සජ්ජායනා කිරීම ඊටත් වඩා වෙනස් එකක්. දැන් ඔය කියන වචන ටික ඔය මම කියපු ටික සජ්ජායනා කර කර ඉන්න දෙයක් නෙමෙයි. සජ්ජායනා කර කර ඉඳින ඉඳීම කවුරුත් කරනවා. දැන් බලන්නකෝ ඔය කියන සූත්‍රය ඕනතරම් සජ්ජායනා කරනවා, කටපාඩම් කරගන්නවා, පාඩම් කරගන්නවා. වැඩක් තියෙනවා වැඩක්. ඒ නිසා මේක මේ කටපාඩම් කරගන්න දේකුත් නෙමෙයි, මෙනෙහි කර කර ඉන්න දේකුත් නෙමෙයි. මේක තමන්ගේ හිතට එන අරමුණ. මේ අරමුණ එන්නේ කොයි වෙලාවද කියන එක හරියටම තීරණය කරන්න ඕන, තේරුම් ගන්න ඕන. කොයි වෙලාවෙ වෙන අරමුණට අපි මේ ආවර්ජනය කරන්න ඕන? වර්තමාන. දැන් පැයකට ඉස්සෙල්ලා ඊයේ ආපු අරමුණක් දැන් ආවර්ජනය කළත් මෙනෙහි කළත් අයින් කළත් වැඩක් තියෙනවද නැහැ. දැන් ඔන්න කාට හරි ඊයේ ඉන්නකොට පොඩි තරහක් ආව, හිතට වෙන කාටවත් දැක්කේ නැහැ, තමන්ගේ හිතටම තරහක් ආව. දැන් ඒක මෙනෙහි කළා ආවර්ජනය කළා අයින් කළා හරියනවද? වැඩක් නැහැ. කොයි වෙලාවෙද ඒක කරන්න ඕනේ? ඒ තරහක් හිතට ආපු වෙලේම ඒක ආවර්ජනය කරන්න. මේක තියෙන ආදී ආයි මොනවද? මේක ආස්වාදයක් ආදීනවා නිසා ආයි ඕකමයි. ආයි කරන්න ඕනේ ඕකමයි, වෙන මොකක්වත් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඒ තරහ ගත්තේ, තරහ ආවේ, තරහ ගියේ ඒකේ ආස්වාදයක් තියෙන නිසා. ඒක අනුන්ට රිදවල කොනිටල තමන්ගේ හිතට ද්වේෂයක් කරගෙන යම් ආස්වාදයක් ලැබුණා. හැබැයි ඒක ආදීනව මොකද්ද? තමන්ට දුකක්, දුම්නසක්, කිලුටු වීමක් ඇති වුණා. මේ හිතේ කෙලෙස් බව, ලේ ධාතු කිලුටු වුණා. ඒක තමයි ආදීනව. ඒක අපි අර ඒ කැමැත්තෙන් ඇති වූ තරහ චන්ද්‍රාග විනේහි පිටලා චන්ද්‍රාග ප්‍රහාණය කළා නම් මොකද වෙන්නේ? නිසරණ. ඒ වෙලෙම එතන මේ තරහෙන් මිදී දාසන. ඒකයි නිසරණ. එතකොට මේ එන හැම අරමුණක්ම ඒ වර්තමාන මොහොත තුල අපේ හිතට එන වැරදි අරමුණක් නම් ඒක වැරදි අරමුණක් බව දැනගෙන වැරදි වෙන්නේ ආස්වාදයක් විඳින්මින් ඉන්නවනම්. ප්‍රිය දේට ඇලීමෙනුත්, අප්‍රිය දේට ගැටීමෙනුත්, ප්‍රියාප්‍රිය අතර මැනීමෙනුත් ආස්වාදයක් ලැබෙනවා. ඒ තුනෙම ආදීනව තියෙනවා. ඒ තුනම නිස්සරණ කරන්න පුළුවන්. ගරු
ස්වාමීන්
වහන්සේ, කොහොමද දෙකිට තියෙන තරහක් ආස්වාදයක් වෙන්නේ? අප්පා, ආස්වාදයක් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න තමන්ට බැරි නම් ඒ මිනිහා ඇයි දත් මිටි කාලා ගහන්න කල්පනා කරන්නේ? ඇයි බනින්න කල්පනා කරන්නේ? ඒක ආස්වාදය. ආස්වාදය නෙමෙයි නම් ඔහොම කරයිද? ඒක ආස්වාදය. මේ ආස්වාදය කියන්නේ ප්‍රිය දේ අල්ල ගැනීම විතරක් නෙමෙයි, අප්‍රිය දේට ගැටීමක්. යම් දැන් මොකද මිනිහෙක් දැන් ඔයාගේ බඩුවක් නැති වුණාම ඇයි ගිහිල්ලා දේවාලයකට ගිහිල්ලා පලි ගහන්නේ? එකෙන් ආස්වාදයක් තියෙන ඉන්න නේද? ඇයි ඒක දෙයියන්ට කියන්නේ? ඇයි ඒක කාට හරි කියලා මේක පොලිසියට ගිහිල්ලා නඩුවක් දාන්නේ? ඒකේ ආස්වාදයක් තියෙන නිසා. ඒ නිසා මේ ආස්වාදය කියන්නේ සොම්නස විතරක් නෙමෙයි. අර නැතිවීමේ වේදනාව තාවකාලිකව අස්වසා ගැනීම. ඒක ආස්වාදය. ඒක දෙවෙනි වේශයේ ආස්වාදය. පළවෙනි වේශයේ ආස්වාදය නෙමෙයි, ඊට වඩා බලවත් දෙවෙනි වේශයේ
ආස්වාදය.
සියුම් වේදනාවක්. ඔව්, සියුම්ම විඳවන්නට පුළුවන් වේදනාවක්. ඒක ආස්වාදය. දැන් තරහා ගත්ත වෙලාවක තරහින් කරන කියන හිතන ක්‍රියා කරන්න මොකද? ඒක ආස්වාදයක් නිසා.
බනින්නේ,
ගහන්නේ, නඩු දාන්නේ, කාට හරි කියන්නේ, වේදනාවෙන් කෑ ගහන්නේ, මරලා තෝරි දෙන්නේ දෙවියන්ට කියන්නේ පොල් ගහන්නේ ශාප කරන්නේ ඔක්කොම කරන්නේ මොකද යම් ආස්වාදයක් ඒකෙන් තියෙන නිසා ලැබෙන නිසා
තමන් ඒකෙන් ජය ගන්නවා වගේ
ඒකෙන් කොහොම හරි ඒක ඒ වෙලාවේ ආස්වාදයක් තියෙනවා නැත්නම් ඒක කරන්න
එතනක් ලාභනි
එතනක් ලාභය රත් ගන්න දෙන්නවා කියන්නේ ඔයක පටිඝානුසය දැන් අර දෙවෙනි වේසෙන් ලැබෙන ආස්වාදය මොකද්ද පටිඝානුසය පළවෙනි වේසෙන් ලැබෙන අනුසය මොකද්ද රාගානුසය ඒ දෙකම නිසා තුන්වෙනි අනුසයක් වෙනවා අවිද්‍යා අනුසය
කර්ත සමින්දංශ දැන් මේ වගේ සිතිවිල්ලක් එක්ක එන වෙලාවත් එක්ක අපි ඒක ප්‍රහාණය කරගන්න යන වෙලාව කාල සීමාව පොඩි වෙලාවක් කියන්නේ
ඒක නුද්දක් නැති හින්දා තමයි ටිකක් කාලයක් යන්නේ.
ඔය යම් සිදුවීම් වලට පොඩි ලාක් යන්න පුළුවන්.
නමුත් දැන් මේක තේරුම් ගත්තට පස්සේ ඒකනේ පරිමුඛං සතින් උපට්ඨ පිට්වා. තමන්ගේ ප්‍රතිමුඛයට එන මේ අරමුණු ගැන හරිම අවධානයෙන් ඉඳු. ඒක තමයි වාහන. ඒකට පුරුදු වුණාම තග්ගාලා මගේ හිතටනේ මේ අරමුණ වෙනකොට වන්නේ මේ.
එනකොටම
තේරෙනවා. ඒක පුරුද්දක් වුණාම ඒ අරමුණ හරියටම ටග්ගල් තේරෙනවා මේක වැරදි අරමුණක් මේක හරි අරමුණක් මේක කළ යුතු දෙයක් මේක නොකළ යුතු දෙයක්
ක්‍රියාත්මක වෙන්නේ ඉතලා ටග්ගල්
එනවා
එතකොට එත්තේසම් පහිය බලනවා
එත්තේසම් පහිය මාන එත්තේසම් නිවි සමාන හැබැයි උපය මාන තේරුම් ගත්තේ නැත්නම් පහිය මාන කරන්න බැ නිවි සමාන වෙන්න
ආසරේ ස්වාමීන් වහන්සේ දැන් හැම එන අරමුණක්ම උපාදෝපි වයෝපි ඒ ආගාම නැති වෙනවනේ ගලාගෙන යනවා එතකොට අපි ඒ දිහා යෝනිසෝ මනසිකාරයෙන් බලාගෙන හිටියොත් අපිට ඒකේ අනිත්‍ය
උපාදෝ කියන්නේ මොකද්ද උපජ්ජති උපාදෝ මොනවාද උපාදෝ වෙන්නේ
රාග දේශ මොහ කියන
දේ එක්කෝ ඇලීමක් එක්කෝ ගැටීමක් එක්කෝ මුලාවක් උපදීන ඒ තුනෙන්ම යම් ආස්වාදයක් ලැබෙනවා ඒ තුනෙන්ම යම් ආස්වාදයක් ලැබෙනවා නම් ඒකේ ආදීන අනිච්ච දුකානත් වෙන ඉංගල නිසරණයටපත් වෙන්න ඕන දැන් ඔය උපාදෝ උපජ්ජති කියපු එක විග්‍රහ කරලා තියෙනවා උපදින හැටි කොහොමද උපදින්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන සෝතංච පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥාන ගානංච පටිච්ච ගන්ධෝ උපජ්ජති ගාන විඥාන ඒ වගේ මනාච පටිච්ච ධම්මෝ උපජ්ජති මනෝ වෙන උපජ්ජති වෙන ක්‍රමයක් නෑ හැබැයි උපජ්ජති විතරක් වෙලා නවතින්නේ නෑ මොකද වෙන්නේ උපාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධි පටිසන්ධි ගතින් ගති ආයුහනං ආයුහනං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආපායාසා සම්භවං මේක තමයි පටිච්ච සමුප්පාදය. මේක තමයි මේ පැවැත්ම. මේ ඔක්කොම දේවල් වලට ඔය පැවැත්ම ඔය විග්‍රහ කරපු දෙයට අදාළ නැති දෙයක් මේ ලෝකෙ විචිත්ත වෙන්නේ නැහැ. ඕක මොකද්ද? අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය තව පැත්තකින්. දැන් මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන එක විතරක්ම නෙමෙයි මේ කියපු එකත් පටිච්ච සමුප්පාද විග්‍රහය සම්බන්ධයක් උපදි නැහැටි කරපු පැහැදිලි සරල විග්‍රහය චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං උපාදෝ පවත්තං පවත්ත නිවිත්තං නිමිත්ත පටිසන්ධින් පටිසන්ධි ගතින් ගති ආයුහනං ආයුහනං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ මෝ උපායාසා සම්භවන්ති. ඒක අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මේ නැවත. එනිසා මේ අර අර අවිද්‍යා පත්‍ය සංඛාර විතරක් කිය කියා ඉන්න එක පටිච්චසමුප්පාද ධර්මයේ විතර නෙමෙයි, ඒකත් පටිච්චසමුප්පාද විග්‍රහය. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව මහානිදාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා, චචක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා, තව සූත්‍ර ගණනාවක විග්‍රහ කරලා තියෙනවා. මේක පිරිසිදු පැහැදිලි සරල පටිච්චසමුප්පාද විග්‍රහය. පටිච්ච වෙලා සංඋප්පාද වන ආකාරය සම්භව. තව බොහෝ අවස්ථාවල මේක විග්‍රහ කරලා තියෙනවා වෙන වෙන වචනවල. තව සරලවම විග්‍රහ කරපු තැන හේතුම් පටිච්ච සම්භූත. ඒකත් මොකද්ද? ඒකත් පටිච්ච සම්භව. හේතුම් පටිච්ච පටිච්ච නොයි සම්භූතං වෙන්නේ නැහැ, සම්භවං වෙන්නේ නැහැ, සම්දය උපදින්නේ නැහැ. ඒකයි තේරුම. චක්කුංජ පටිච්ච රූපේ ඔය තියෙන පටිච්ච වි තින්නම් සංගති එදමයි. දැන් උපාදෝ පවත්තා පවත්ත නිමිත්ත ඔය තියෙන ඔයක තියෙන දැන් ඔය අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක අංග සම්පූර්ණ වගේම මේ කියපු විග්‍රහය සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ සර්ව සම්පූර්ණ කොතනකවත් අඩුපාඩුවක් නැහැ. උපාද වුණේ නැත්නම් පවත්තක් තියෙනවා නේද? උපාදින්නේම මොකද්ද? විඥානේ. ඒ දෙකම එකයි, දෙකම කායිකාය අනුපස්සනාව සිද්ධ වෙනවා, දෙකම වේදනාසු වේදනානුපස්සනාව සිද්ධ වෙන්න ඕන, චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේ ධම්මානුපස්සනාව ඔය දෙකේම තියෙනවා. තමන්ට ගෝචර වෙන ආකාරයකින් කරන්න පුළුවන්.
මේ ප්‍රතිපදාව යෙදෙනකොට ආහාර මතනසාවේ කියලා
සතර ආහාරම සමුදේ වෙනවා. රූප සමුදයෝ ආහාර සමුදයෝ, රූප සමුදයෝ ආහාර සමුදයෝ. මොනවද? විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස් ආහාර, කබලින්කාර ආහාර හතරම වෙනවා. කබලින්කාර ආහාර කියන්නේ කය බලියක ආකාරයට පත් කරන
ආහාර.
අපි මම මේ රූප සම්පතිය කබලින්කාර ආහාර වෙන හැටි කියන්න. දැන් ඔන්න අපි ලස්සන මොකක් හරි ඇඳුමක් දැක්කා. ඔය ඇඳුම දැක්කහම ඒකට සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒක ගන්න ඕන වෙනවා. අරගෙන වැඳ ඇඳහම දැන් කය බලියක් වෙනවද? නැද්ද? ඒක තමයි කබලින්කාර කය බලින් ආකාරයට පත් කරන ආහාර කබලින්කාර ආහාර. ඒක පස් ආහාරයක් වෙන්නේ කොහොමද? දැන් ඇඟට ඒක ස්පර්ශ වෙනවා. ඒක මනෝ සංජේතන ආහාර. මනසට මේක සංජේතනාව. සම්බන්ධතාවයක් ඇති. ඒක විඥාන ආහාර. ඒ නිසා මේ අපි ඇහෙන් බලන කණෙන් අහන කණෙන් සින්දුවක් ඇහුවත් ඒකත් ඔය කියන හතරම කබලින්කාර ආහාරත් වෙනවා. තේරුණාද? ඒක යොමු වෙනවා. ඒක නිසා මේ ආහාර හතරම ඔය ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ගන්න ආහාර සමුදය හැම එකකම සිද්ධ වෙනවා විග්‍රහයක් තියෙනවා. එතරම් තියෙනවා ආදී හතරම හතරම ඕන ආහාර මතන්‍යතාවය කියන්නේ මේ කන බොන ආහාර විතරක් නෙමෙයි. ඒක ආහාර මතන්‍යතාවය කියන්නේ කබලින්කාර ආහාර, විඥාන ආහාර, මනෝ සංජේතන ආහාර, පස් ආහාර හතරෙම මතන්‍යතාව තේරුම් ගන්න ඕනේ. ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. මේ පැවැත්ම පවත්වාගෙන යන්න බෑ. පැවැත්ම පවත්වාගෙන නැතුව ජීවත් නොවි අපි කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ, ධර්මය අවබෝධ කරගන්නේ, කායය කායන් පස්සනාව කරලා මඟපල් ලබන්නේ? ඒක නිසා ආහාරයේ මතන්‍යතාව අත්‍ය අවශ්‍යයි. ආහාරේ ඕන හැබැයි සීමාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය කබලින්කාර කවන කන ආහාර තේරෙනවා. ඒක විතරක් නෙමෙයි අපි ඇහෙන් බලන එක සීමාවක් තියෙනවා. කනෙන් අහන එක සීමාවක් තියෙනවා. නාසයෙන් ගන්න ගඳ සුවඳ සීමාවක් තියෙනවා. ඒ වගේ හැම දෙයකින්ම අපි මේ ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරනකොට ආය සංවර වුණොත් ආහාරේ මතඤ්‍යතාව තියෙනවා. අසංවර වුණොත් මතඤ්‍යතාව නැහැ. ආහාරේ මතඤ්‍යතාව නැතිකොට ඊට පස්සේ ඉන්ද්‍රියේ ගුත්ත ද්වාරු නැහැ. ඒ අනුව ජාගරියන් අනියුත්තෝ නැහැ. ඒ අනුව මේ අරියකාන්ත සීලේ පිහිටන්න බෑ. හතරම නැහැ. එකක් තියෙනවා නම් ආහාරයේ මතඤ්‍යතාව තියෙනවා නම් ඉන්ද්‍රියේ ගුත්ත ද්වාරෝ ජාගරියන් අනියුත්තු අරියකාන්තේ සීලේ සමන්න හතරම තියෙනවා. විඥාන ආහාර තියෙනවා. එහෙම බැලුවොත් කණෙන් ඇහුවත් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මොකෙන් උපාදානය කරගත්තා. ආස්වාදයක් විඳා. විඥාන ආහාර හැම වෙලේම දැන් විඥානයේ උපදින ආකාරයයි වෙනස්. චක්කුංජ පටිච්ච රූපේත උපජ්ජති චක්කු විඥාන. සෝතංජ පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥාන. ඊට පස්සේ ගාන විඥානං, ජීවා විඥානං, කාය විඥානං, මනෝ විඥාන. කොහේ විඥාන ආහාර ඉපදුනත් විඥාන එකයි. උපදින ක්‍රමය විතරයි වෙනස. විඥානය කිව්වහම දැන් මේ විඥාන ආහාර කියන්නේ හොඳටම තේරුම් ගන්න ඕනේ මොකද්ද විඥාන ආහාර? කවුරු හරි බලන්න කියන්නේ විඥාන ආහාර කියන්නේ මොකද්ද, මොන වගේ දෙයක්ද කියලා. අඩු වශයෙන් නෑ, පටිච්ච වීමනේ විඥානේ. පටිච්ච වීම හේතුවයි විඥාන ආහාර ඵලෙ. විඥාන ආහාර දැන් සෑම පෘථග්ජන පුද්ගලයෙක් තුළම විඥාන ආහාර තියෙන මොන පෘථග්ජන තත්වයේ පාත්වගෙන යන. එහෙමනම් විඥාන ආහාර වල ස්වභාවය මොකද්ද? නෑ, පැවැත්ම රියගමන දිගින් දිගටම පවත්වාගෙන යෑමේ ශක්තිය අලුතෙන් උපද්දවා ගැනීම. ඒක තමයි විඥාන ආහාර. යායන් තණ්හා කෝණෝ භවිකි භවිකා తත්‍ර తත්‍රාභිනන්දන. ඔක තමයි විඥාන ආහාර. ඒ කියන්නේ විඥාන ආහාර උපදින්නේ අලුතෙන් අනුසය එන්න රාගංශේ පටිගංශේ අවිද්‍යාංශේ උපත ලැබෙනවා. රාග භව ද්වේෂ භව මෝහ භව හිතේ ක්‍රියාත්මක වෙනවා නම් අලුතෙන් විඥාන ශක්තිය උපදිනවා. හැබැයි කාටවත් දකින්න පුළුවන්ද? බැ, පේන්නේ නැහැ.
එතකොට විඥාන ආහාර කියන්නේ
අනුසය. නෑ, අනුසය ආහාර නෙමේ, අනුසය ඵලේ. විඥාන ආහාර කියන්නේ අර ආස්වාදය, අර පස්ස, සම්පස්ස. සම්පස්ස පස්සවත්‍ය වේදනා, වේදනා නිසා ආස්වාදය, ඒ අනු තණ්හාව, ඒ අනු අර භවපත්‍ය. භව කියන தත්වයට පත් වුණාම ආහාර අර භව තමයි අර අනුසය. ස්වාමීන්
වහන්සේ එතකොට විඥාණයට මේ පින්කිරීම පිනත් ඒකට අදාළයි.
ඔව්, පින්ඥා පුණ්‍යාභි සංකාරත් විඥාණයෙන් කරන්නේ. අපි දැන් පින්කමක් කරලා ඒකෙන් ආස්වාදයක් ලැබලා අපි ප්‍රාර්ථනාවක් කරලා යදිනවා නම්, ඉල්ලනවා නම්, පතනවා නම් දිව්‍ය ලෝක සැප, රජ සැප, සිතු සැප, භෝග සැප, ධන සැප, අර සැප, මේ සැප, ඒක මොකක්ද? ඒක මොකක්ද? දැන් අපි දැන් මේ මොහොතේ ලබන දෙයක් නෙමෙයිනේ. අපි ඉදිරියට කවදා හරි මේ මොහොතට පස්සේ වර්තමාන මොහොතෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙන දෙයක් ඔය යදින්නේ, පතන්නේ, ඉල්ලන්නේ ඔක්කොම. එහෙමනම් මොකද ඒක? විඥානයේ දිගින් දිගටම පවත්වාගෙන යෑම. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට විඥානයේ පවත්වාගෙන යන්න තමයි මේ ඉල්ලන්නේ, යදින්නේ, පතන්නේ, පුදන්නේ, වඳින්නේ ඔක්කොම. ඒක නොදැනීම තමයි අඥාන.
ඒකටත්
විඥානේ ටිකක් උපකාර වෙනවා. හැබැයි අපි දැන් අර නිස්සරණ අධ්‍යාසයෙන් අර නිස්සරණ ආයතනයක් ආවා. මේ යුතුකම් වගකීම් කරන ආකාරයෙන් අපි එහෙම ඉදිරියේදී යමක් කරන්නට බලාපොරොත්තු නොවී කරන වැඩ විඥාන ආහාර වලට අදාළ නැහැ. ඒක ප්‍රඥාවෙන් කරන්න පුළුවන්. හැබැයි අපි සමහර දේවල් නොදැනීම මේ විඥාණයෙන් කටයුතු කරන අවස්ථාවල් තියෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඒක පුළුවන් තරම් තෝරාගෙන හොයලා බේරලා ඒක විඥාණයට ආහාර නොවන ආකාරයට කරන්න පුළුවන්. කරන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක
උරේ ස්වාමීන් වහන්සේ අපි එළවලු ගන්නවා. ඒ ගන්නකොට අපි තෝරනවා. අපි මිල බලනවා.
ඔව්, ඒවත් තේරිලා තියෙනවා නම් ආස්වාදයක් නැතුව තෝරන්නේ නැහැ. ආස්වාදයක් තියෙන හින්දා. දැන් අපි හිතමුකෝ මස් කඩේකට ගියා කියලා, මස් හරි මාළු හරි. අපි මස් කෑල්ලම බලාපොරොත්තු වෙනවා නම් ඒක ආස්වාදයක්. ඒක තේරිලා. ඒක රස තෘෂ්ණාව. ඒක ආදීනම තියෙනවා. ඒක ආනිසංස නැහැ. ඒක අර චන්දරාග ප්‍රහාණය කළා නෙමෙයි. චන්දරාග විනිහි පීඩලා නෙමෙයි. ඒක තියෙන ඡන්දය. ඡන්ද බය මෝහ දෝෂ හතරම තියෙනවා. දවල
සාමිනාස අපි එළවලු බලද්දී ගුණදායක එළවලු බලනවා.
එතකොට ඒවා මෙහෙමයි. දැන් එතෙන්දී අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනොත් දැන් රෝගයක් තියෙන රෝගය වළක්වා ගැනීමේ චේතනාව. ඈ, දැන් අපි දන්නවා, අපි හිතමුකෝ අපි උදේට මයි ඔක්ක කෑවා. දැන් බැරි වෙලාවක් කවුරු හරි ඉඟුරු ගත්තොත් හරිද? ඒක වැරදි. ඒ වගේ දෙයක් අපි දැනගෙනම ඒක නොගෙන නොකා පරිහරණය නොකර ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවා. අපිට ලෙඩක් තියෙනවා නම්, අපිට සෙම් රෝගයක් තියෙනවා නම්, එතෙන්දී අපි ඒ ස්වම් රෝගයේ පරිවර්ජනා පහට බලක් ගන්න. අපි සීතල කෑම, සීතල බීම බොන්නේ නැ ගන්න. ඒක අර සම්පජඤ්ඤ පබ්බේ තියෙන අර බාහිතේ පාසිතේ සම්පජානකාරී හොති කියන්නේ බොන දේ කන දේ පාවිච්චි කරන දේ සම්පජානකාරී හොති ඒක කරන්න ඕන ඒක විඥාන ශක්තියක් උපදින්න ඒක සම්පජානකාරී ඒක තමන්ට එන්න ඉඩ තියෙන ලෙඩක් වළක්වා ගැනීම චේතනාව නෑ නෑ ඒක නෙමෙයි
මුදලාලි දෙන්නේ නෑ
නේද නමුත් මේක දැන් මුදලාලි එහෙම දුන්නොත් මුදලාලි ණය වෙයි එතකොට ඒකත් වැඩේ වැඩේ වැඩිනේ එතනක් තියෙනවා අර හතරම
මුදලාලි දන්නේ නැහැ සම්මත
ඒ ධර්මමාර්ගයේ එහෙම තමයි පිටක් ජන මිනිස්සු ධර්මමාර්ගයේ දන්නේ
නැහැ
අපි ඒකට අපි සල්ලි ගෙවනවානේ අපි සල්ලි ගෙවන්න ඕන ඒක ඒකෙන් නයි මිදී නිදහස් වෙන. ඒක නිසා අපි දැන් තෝරලා ගත්තට ඒක ඒතෙන්දි දෙරිල්ලක් කරන්න වෙනවා. නැතුව නිකන් දෙන දේ තරගල දුන්නොත් අරගෙන බෑනේ මුකුණ වෙන්න ගන්න කිව්වේ. මේ
තරම් විශ්වාසයක්
නැහැ. ඔව්.
ඒ වගේ වෙලාවට සම්පජානකාරී හොති.
ඒක සම්පජානකාරී හොති වෙන්න ඕන හැම වෙලෙම. ඒකම මම කිව්වේ මේ සම්පජාඤ්ඤ පබ්බය ඊටාම වැඩගත් ජීවත් වෙනකොට හැම
අවස්ථාවකම
ඒක තමයි මේ භාවනාවක් ඉගෙන ගන්න එනවා කියන්නේ මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ ක්‍රියාවේ වේගයක් උපදිනවා නම් අනවශ්‍ය විදිහේ වැරදි ඒක නවත්තන්න ඉගෙන ගන්න ඕනේ එකයි භාවනාව සම්පජානකාරී වෙනවා නම් ඒක වැරදි ඒක නවත්තන්න ඉගෙන ගන්න ඕනේ ධාතු මනසුකාරය කළ යුතු දේ පටික්කුල මනසුකාරය කළ යුතු අවස්ථාව කරන්න ඕන. ඉරියාපතයක් අපි හැම වෙලේම ඕනෙම පුද්ගලයෙක් යම් ඉරියව්වක ඉන්නවා. ඒ ඉරියව්ව කොයි ආකාරයක වුණත් තමන්ගේ හිතට අරමුණු එන්න පුළුවන්. ඒ අරමුණු අපි දෙකට බෙදලා ආනපාන කරන්න දැනගන්න ඕන. මේ සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන සියලුම දේ ප්‍රායෝගිකව අපි එදිනදා කළ යුතු දේ. සානකල යුතු අත්හැරිය යුතු දේ. ඒ දෙක වෙන් කළ තේරුම් ගැනීම ආන පාන. වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි නියම විදියට ආන පාන කරනවා නම් ආන කිරීමෙනුත් අධ්‍යාත්මික බහිද්ධා පිරිසිදු වෙනවා. පාන කිරීමෙනුත් අජ්ජත්තික බහිද්ද ඒකනේ අර සියලුම පබ්බ වලින් වාසේ අජ්ජත්තිකාව බහිද්දාව සමුදය ධම්මාව වය ධම්මාව විග්‍රහ කරන මොකද දෙකෙන්ම වෙන්නේ පිරිසිදුයි
අජ්ජත්තව කායේ කායන පස්සේ හෙති බහිද්දාව කායේ කායන පස්සේ හෙති කියලා විතර කරලා තියෙන්නේ
ඔන්න ඔය
සරියටින් අජ්ජත්ත බහිද්දාව කායික දෙකම
එකටත් විග්‍රහ කරනවා දෙකම එකටත් විග්‍රහ වෙනවා විග්‍රහ කරන්න ඕන චතුරාරක්කා එතනින් බේම භාවිතා කරනවා. දැන් තරහක් ආපු වෙලාවක මිත්‍යානුසතිය වැඩිම කලේ නොකල යුතු දේ අත්හැරීම සහ කල යුතු දේ ඔතන අජ්ජත්තාව බහිද්ධාව දෙකම තියෙනවද නැද්ද? අජ්ජත්ත බහිද්ධාව තුනම තියෙනවද නැද්ද? තියෙනවා. තුනම තියෙනවා. හැම තිස්සෙම ඔය කියන ඔය මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කොහෙවත් වචනයක්වත් අඩුවෙන් වැඩියෙන් දාලා නැහැ. හැම එකකම බොහෝම ගැඹුරු ප්‍රායෝගික විදිය අපි පිළිපැදිය යුතු ධර්මයක් විග්‍රහ කරගන්නවා. නමුත් ඔයාට පස්සේ කාලෙක වෙන වෙන අර්ථ දක්වලා වෙන වෙන පද පරම විදියට කියලා මේ ආන කියන එක අස්ස කියන එක හුස්ම ගැනීම ආස්වාද කිරීම පාන කියන එක පස්ස කියන එක ප්‍රාස්වාද කිරීම කියලා වැරදියට පරිවර්තනය කරලා ලියුවට පස්සේ බුද්ධ ධර්මයේ විකෘති කළා අර සංඝ ભેදයක් කරලා නිවන මිනිසුන්ගේ නිවන වැස්පුවා නිවන මිනිසුන්ගේ වැහුවේ කවුද ඔය කියන පරිවර්තකේ ඔය බුද්ධාගම ලියපු පරිවර්තකේ ඔය පස්සේ කාලේක අටුවා ටී කාලියලා අටකතා කාලියලා මිනිස්සුන්ව නොමග යවුව පුද්ගලයෝ දහම් පාසල්වල දරුවන්ට වැරදි දේ කියලා ධර්මය වැහුව පුද්ගලයෝ විකෘති කළ පුද්ගලයෝ. යම් කිසි කෙනෙකුට දායකයෙකුට භාවනා මධ්‍යස්ථානය හරි වැරදි දෙයක් හරියටම තේරුම් නොගෙන වැරද්ද හරි කියලා තේරුම් කළ දුන්නොත් ඒක අනන්තරී පාප කර්මයක් වෙනවා සංඝ පිළිපදින්න. ධර්මය අධර්මය කොට පෙන්වීම, විනය අවිනය කොට පෙන්වීම, පඤ්ඤාති බුදුහාමුදුරුව පනවා දුන්න දේ බුදුහාමුදුරුව පැනවූ ආකාරයට වෙනස් කර දේශනා කිරීම, බුදුහාමුදුරුවන්ගේ ලපිටං භාෂිතං දේශනාව බුද්ධ භාෂිතය පද පරම විදියට වෙනත් භාෂාවලට පරිවර්තනය කරලා වෙන වැරදි අර්ථ ධර්ම ඉදිරිපත් කිරීම, මේවා සියලුම දේ සංඝ ભેදයට අයිති කියලා දැන් පැහැදිලිව තේරුම් ගන්න. සංදේශනාව පටිච්චසමුප්පාද ධර්මයේ විකෘති කිරීම එකයි සංගුපිය. දැන් ඕකේ හොඳට තේරුම් ගන්න මොකද්ද මේ අපිච්චතාවය කියන්නේ? මේක අපිච්චතාව. අපිච්චතාවය කියන්නේ එහෙනම් අප්‍රමාද කියන්නේ, අපමාන කියන්නේ මේ යම් අපිගාව තියෙන වැරදි ගතියක් අප්ප කරලා අවසන් කරලා ඒක සාමුලින්ම නැති කිරීම. මොකද්ද නැති කරන්නේ? ඉච්ඡ. ඉච්ඡ අප්ප කරන්න ඕන. අපිච්ඡ. මත, මද, මත්වීම අප්ප මද කරන්න. මානිය අප්ප මාන. ඒක කරන්න.
මෙතන මේ අල්පේච්ඡතාවයේ ඇතුලේ ගැඹුරු අර්ථයක්
තියෙනවා. ඕම ගැඹුරුම ගැඹුරු මේ ඉච්ඡ තමයි ඔක්කොම.
ඒක තමයි.
ඒකනේ ඉච්ඡනේ මේ පටිච්ච වෙලට වෙන්න. පටිච්ච වෙන්නේ මොකෝ? ඉච්ඡට බැඳි. ඔකට තමයි දැන් ඔය කවුද ඔය හඳුනනම කිව්වනේ මේ පටිච්ච කියන්නේ පටියකින් බඳිනවා කියලා. ඔහොමත් කිව්වා. ඒ හඳුනුව කොහේ ඇයිද කියන්න බෑ ඔයාට. මේ බුද්ධ ධර්මයේ මේ බුද්ධ දේශනාවට ඔයගේ විහිළු කළා.
ඒකම දැන් අපි අර අපි ලබාගත් දේ තමයි අල්පේච්ඡතාවය කියන එක මෙතෙන් කියන්නේ.
දැන් මේකේ මාගදී භාෂාවේ වචන අපිච්ඡතා. ඒක පස්සේ එනකොට අල්පේච්ඡතාවය. අල්පයිච්ච කළා. අල්පයිච්ච නෙමෙයි මේක අපිච්ච. අපයිච්ච. කොහෙවත් මාගදී භාෂාවේ එහෙම නැහැ මේ අපයිච්ච මිසක් අල්පයිච්ච. දැන් අපි කියනකොට අල්පයිච්චතාවය වුණා.
ඒක
තමයි මේ වගේ ස්ථානයකදී ඔබ නිවැරදි කරගන්නත් අපිට බෑනේ. ඒකයි. ඔව් ඉතින් මේක නියම ධර්මයේ කියනවා නම් ත්‍රිපිටකය කියුවත් මේ අපිච්චතාවය තියෙන්නේ. දැන් ඕක තියා මාගදී භාෂාවේ දැන් කාලාමා සූත්‍රයේ කියපු දේ මා සමනෝ ගරුති. අපි ගරු කරන ශ්‍රමණේ කවුරු හරි මොනවා පල්ලයක් වැරද්දක් කිව්වත් ඒකට හිස්මුදුනේ පිළිගන්න මිනිස්සු අද ඉන්නේ. ඒක බුදුහාමුදුරුක මා සමනෝ ගරුති. මොන ප්‍රසිද්ධ වූ මහානායක කමටපත් වූ හෝ මොන හේතුවක් නිසා හෝ ජනප්‍රිය වූ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් කිව්වත් ඒක ඒ විදිහට පිළිගන්නේ එපා. ඒක අත්හරින්නත් එපා, ඒක පිළිගන්නත් එපා. ඒකේ අපි දෙපැත්තකට බලන්න ඕන. මොකද ඒ ක්‍රියාව අපි කිරීම නිසා, ඒක පිළිගැනීම නිසා අපේ හිතේ උපදින කෙලෙස් ප්‍රහාණය වෙනවා නම්, අකුසල් ප්‍රහාණය වෙනවා නම්, කුසල් වර්ධනය වෙනවා නම් ඒක ගන්න. එහෙම වෙන්නේ නැත්නම් ඒක අත්හරින්න. මේකයි කාලාම සූත්‍රය කියලා තියෙන්නේ. මා සමනෝ ගරුචි, මා පිටක සම්පාදාය, මා අනුස්සවේන, මා මේ ඔක්කොම මා 11ක් කියලා. කාලා මා වෙන්න ඕන. කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න ඕන. එකයි මේක දැන් අද කියන්නේ කාලාමා වරු. නමුත් පැහැදිලිව තියෙනවා කාටද මේ කාලාම සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ? අර කේසපුත්ත වමුණන්ට. කේසපුත්ත නම් නියම් ගමේ හිටිය වමුණන්ටයි මේ කෙලෙස් වලින් මිදී නිදහස් වන සූත්‍රය දේශනා කළේ. නමුත් දැන් අද කවුරුත් දන්නේ කේසපුත්ත වමුණන්ට දේශනා කරගන්නේ මේ කාලාම වරුන්ට දේශනා කරපු ධර්ම. කාලාමා කියන්නේ කෙලෙස් වලින් මිදී නිදහස් වීම. ඒ වගේ උපේක්ඛා කියන බුද්ධ භාෂිතේ උපේක්ෂා කියන සංස්කෘත වචනෙට පද වර්මයේ පරිවර්තනය කරා. දැන් විවාහයට අරගෙන අපි පාසල් වල ළමින්ට උගන්වන්නේ පොඩි කාලේ උගන්වන්නේ උපේක්ෂා. ඉතින් උපේක්ඛා කියන එකක් උගන්වන්නේ නෑ, දන්නේත් නෑ. දැන් මජ්ක්‍ධිමා පටිපදා දැන් පාසල් වල ළමින්ට උගන්වන්නේ මැද පිළිවෙත මිඩල් පාත්. ඉතින් ළමයි අතර මංගල. ත්‍රිලක්ෂණේ දැන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැන් අද උනත් මේ ලංකාවේ පිළිගත්ත ලොකු මහා අහුඳුරෝ දේශනා කළත් කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම කියන්නේ. නමුත් බුද්ධ භාෂිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අර්ථය සම්පූර්ණයෙන්ම ඉච්ඡට බදනම් වූ වචනයක්. ඉච්ඡ කියන්නේ මොකද්ද? කැමැත්ත. දැන් අර ඉච්ඡ කොහෙවත් ගැවිලවත් නැහැ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන තුනේම. තුනේම වැඩ. ඒක තමයි මෙච්චර කල් වෙලාවක තමයි අපිච්ඡ. තාවේ. ඒක තමයි ඉච්ඡ තමයි තේරුම් ගන්න ඕනේ. අර ආස්වාදයේ තියෙන්නේ මොකද? ඉච්ච නිසා. ඉච්ච නැන්න දැන් අර තරහෙන් බනින්න ගහන්න නඩු දාන්න සාප කරන්න වස්කල් කරන්න ඉච්චක් තියෙන්න ඕන. ඒ ඉච්ච තියෙනවා නම් ආස්වාදයක් ලබනවා තියෙනවා. නැන්න කවුරුවක් තරහෙන් වැඩ කරන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ට තරහ යනවනම් තරහ එනවනම් ඒකත් කැමැත්තෙන්මයි ඔය එන්නේ. ඒක තේරුම් ඉච්ඡ තේරුම් නොගෙනමයි ඔය ආස්වාදයෙන් ලැබෙන ආස්වාදයේ විඳ විඳ ඉන්නේ. ඒක විඳ විඳ ඉන්නේ නැත්නම් ඔය තරහ අරගෙන බණින්න ඕනේ නැහැ, නඩු දාන්න ඕනේ නැහැ, නඩු කියන්න ඕනේ නැහැ, රිදවන්න ඕනේ නැහැ, කොණිටන්න ඕනේ නැහැ. උද්ගලියෝ ප්‍රිය දෙයට ඇලිලත් ආස්වාදයක් විඳිනවා, අප්‍රිය දෙයට ගැටිලා ඒ ආස්වාදයක් විඳිනවා. විශේෂයෙන්ම ප්‍රියා ප්‍රියා කර මැනලා සංසන්දනය කරලා ආස්වාදයක් විඳින. ඔව් ඉතින් දැන් අපිවත් මේවා ටික ටිකවත් හරි ගස්සන්න ඕනේ. මේ බුදුහාමුදුරුව දේශනා කරපු බුද්ධ භාෂිතේ බුද්ධ ධර්මයේන වචන පද පරම විදියට වැරදියට සිංහලට පරිවර්තනය කරපු ඒවා අඩුගානේ ඉදිරි පරම්පරාවකටවත් අපි හරි ගස්සලා නියම නිවැරදි බුද්ධ වචන බුද්ධ භාෂිතේ අර්ථ ධර්ම නිරුක්ති සහිතව කියලා දෙන්න ඕනේ, පහදලා දෙන්න ඕනේ, තේරුම් කරලා දෙන්න ඕනේ. දැන් නම් වැඩක් නැහැ මේක දැනගෙන. මේක දැන දැනත් නොකිය අර කියන විදිහටම කරන විදිහටම හිතන විදිහටම පරිවර්තනය කරමු විදිහටම සිංහල මිනිසු කියන විදිහටම කර කර හිටලා හරියන්නේ නැහැ. දැන් හාමුදුරුවෝ නම් කියයි නෑ නෑ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි මේ අපි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ ඒක සිංහල පරිවර්තනය අරක මාර්ගදීපාය. එහෙම කිව්වොත් සම්පූර්ණයෙන්ම ධර්මය විකෘති වෙනවා විනාශ වෙනවා. වැරදි අර්ථයක් තියෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක සහ මුලින්ම අහසට පොළවමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුනට වඩා වෙනස් වැරදි අර්ථයක් දෙන්නේ ධර්මය විනාශ වෙච්ච.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ,
ඒ කාලේ පාවිච්චි කළේ 1865 ඉඳල පාවිච්චි කළේ අනිච්ච දුක්ඛාන තනේ අනිච්චම් කියලා නේද? අනිච්චවත සංඛාරා ඔය කිව්වේ. දැන් ඒවා පාවිච්චි කරන්නේ නැහැ.
ඒ කාලේ බල්ලෙක් කප්ටෙක්
ඔය ඉච්ඡා භංගත්වයට පත් වුණා. ඔය ඉච්ඡ නිතරම පාවිච්චි කළා.
ඒගොල්ලන්ගේ සුරු වෙලා
තිබුණා. ඔව්. දැන් මේ හැම කෙනෙක්ම සුද්ධ බුද්ධ කරගන්න කටයුතු කළා. ඈ අස්පස් කරගන්න කටයුතු දෝතාවේ තිබුණා. මොකද සුද්ධ බුද්ධ සුද්ධ කියන්නේ සමතේ බුද්ධ කියන්නේ උදුරා දැමීම කෙලෙස් සහමුලින්ම උදුරා දැමීම බුද්ධ කෙලෙස් සමතේටපත් කිරීම සුද්ධ සුද්ධ බුද්ධ දැන් ඔය කියන්නේ ඔය ඉඳම සුද්ධ බුද්ධ කරනවා
ඒ වගේම පරවැඩවලුනොත් අයින් වුණා
ඔව් ඕන් ඕන් තව වැඩක් කරන්න තියෙන මන්ට පටන් ගන්න යන්නේ. ඕවා කරන්න බෑ. කරොත් තවත් විකෘති වෙනවා. මේකට තවත් එහෙම විකෘති කළා හරියන්නේ. මේක ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අයට විතරයි මේක කියන්නවත් ඕනේ දෙන්නත් ඕනේ පැහැදිලි කරන්නත් පුළුවන්. හැම මිනිහෙකුටම ඕක වැඩක් නෑ. හැබැයි අපිට කරන්න පුළුවන් නම් ඔය දහම් පාඩල් වල පිළිවෙන් වල උගන්නන පොඩි හාමුදුරුවන්ට පොඩි ළමයින්ට 3-4 පන්ති වලදී මේ නිවැරදි බුද්ධ භාෂිතේ නිවැරදි වචනයෙන් කියලා ඒකට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහයක් කරන්න හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න උගන්නන හරියට ඒකයි කරන්න කරන්න බෑ කරන්න බැරි මොකද අද මේ දේශපාලන බලේ පාලන බලේ මහානායකකම් අල්ලගත්ත ඔය පොත් ලියලා සල්ලි හම්බ කරපු ඔය කියන හාමුදුරුවරු හරි පිළිගන්නවා නමුත් අපිට බෑනේ දැන් විශේෂ නිර්දේශයට පාසලට දාන්න මේක දාන්න බෑ ඔව් ඒක හරියන්නේ විභාගේ ලෞකික විභාගයක් ඒකේ ඒ විභාගේ ඒ ළමයි පාත් වෙන බරුව කියන්නේ
ස්වාමීන් වහන්සේ ඒ වගේ වැඩ කර විනයවර්ධනී ව්‍යාපාරයේ තියෙන මේ දහම් පාදල අරකට ගිහුවාම ඒ ළමයි පත් වෙයිද
ඔව් ඒකයි
ඒක අසසයිනස් දැන් මේ ඒක කරන්න වෙන්නේ කරනවා නම් මේ ඕලෙවල් පන්තියෙන් පස්සේ ඉතින් ඉවරයිනේ සම්මුතිය
හැබැයි එහෙම වුණොත් අර 3-4 පන්තියේ ඉගෙන ගත්ත දේ අත්තරින්න බැරුව තවත් අතරම දැන් වෙලා තියෙන්නේ දැන් මේ අවුරුදු 50-60 ගියාත් අර බුද්ධ චරිත පොතේ තියෙන ඒවා අර නෙළුම් මල් හතක් පිට බෝසත්තුමා ඉපදුනේ කියයි මහා බ්‍රහ්මයා පිළිගත්තයි කියපුවා අර පොඩි කාලේ උඩ බලම් බැඳගෙන භාවනා කරාට කියපුවා 100%ක් අද විශ්වාස කරනවා. අර තණ්හා රති රඟා කියන ගෑනු 3 දෙනෙක් ඇහිලා මේ රංගුවයි කියලා පිළිගන්න. ඈ මාරේ කයිලා දෙවියෝ ටික අපා පැනලා ගියයි කියලා කියනවා පිළිගන්න. අර මයංගනේදී බුදුහාමුදුරුවෝ හැම රෝම කූපෙකින්ම තල් කඳක් වගේ වතුරයි ජල කඳේ කුයි ගිනි කඳ කුයි පිටකොළයි කියලා බාර ගන්න. ඇත්තද නැත්තද? ඔය ඇත්තද? ඔය සම්පූර්ණම අභව්‍ය අද්භූත ආශ්චර්ය සාහිත්‍ය කතා. ඔයන් මේ පොඩි දරුවන්ගේ ඔය 3-4-5 පන්තිවල පොඩි පිරිවෙන් හාමුදුරුවන්ව කොච්චර මනස විකෘති කරලාද බ්‍රේන් වොෂ් එකක් කරලාද තියෙන්නේ. පරිවර්ජනා පහතබ්බා කරනකොට ආස්වාදයෙන් ආදීනවේ තේරුම් අරගෙන විනය අර චන්ද්‍රාග විනයයි චන්ද්‍රාග ප්‍රහාණයයි කරන්න ඕන ගැතුමක් එන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ ගැතුමට හිතට වහල් වෙලා හිතේ යට වුණොත් කරන්න බෑ. කරන්න බෑ. එහෙනම් ධර්ම මාර්ගේ යන්නේ නැහැ. එහෙනම් කාය කායන පස්සනාව නැහැ. එච්චර. එහෙනම් භාවනාවක් නැහැ. එන නිකන් ඔය අහගෙන ඉඳලා යනවා එච්චර
වෙනාට නම් මේ වෙනත් පැත්තට කියන එක කතා කරන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච පුද්ගලයේ නැවත මනුෂ්‍යත්ව කටලාවයක් ලබා ගැනීම මනුෂ්‍ය ලෝකයේ උත්පත්තියක් ලැබුවාම ඒ ඥානේ මෝරලා එයාට තේරුම් යනකම්ම පදපරම විදියටම කටයුතු කරන්නේ
පදපරම විදියට කටයුතු නොකළත් එයාට නැවත මේ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙනකන් අර නෙළුම් මල පිපෙන්නේ නැහැ ඉරාවුව ඉරේදී වැටෙනකන් වගේ ඒ පුද්ගලයාත් මේ සාමාන්‍ය ලෝකේ සම්මත දේවල් වලට ගැලෙලා ඇදලා ඉන්නවා. හැබැයි එකම වැඩේ ඒ පුද්ගලයා සතර අපායට යන පව්කම අකුසලයක් කරන්නේ නැහැ. ඒක නියත සම්බෝධි පරායනෙම ධම්මෝ හවේ රක්ති ධම්මචාර එච්චරයි. දැන් සෝතාපට්ටි ඵලයටපත් වෙලා ජාත සෝතාපට්ටි ඵලයටපත් වුණු පුද්ගලයාට තියෙන එකම යහපත සතර අපායේ සදාටම මිදෙනවා. එච්චරයි. දැන්
කාලෙකක් ඒවත් කරන්නේ
නැහැ. ධර්ම කාලේ මේ අනන්තරි පාප කර්ම කෙරෙන්නේ නැහැ. ඒව කෙරෙන්නේ නැහැ. අනන්තරි පාප කර්මයක්
කෙරුවොත් සතර පායන්නේ නැහැ.
පටිච්චසමුප්පාද සංදේශනාව කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කිරීමනේ. පටිච්චසමුප්පාද පටිච්චසමුප්පන්න බව මේ ඉච්ඡ නිසා සම්බන්ධයක් උපදින බව. සංදේශේති සමාදපේති සමුච්ඡේදේති සම්පාන්තේති කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයමයි. වෙන මොකක්වත් නෑ.
සීල සමාධි ප්‍රශ්නයක්
තමයි. ඔව්.